ප්‍රශ්න එහෙම තියෙනවද? මම හිතුවා. අන්න දෙයක් තියෙනවා. අපි හුඟක් දැන් අන්තරගත ප්‍රයෝජන වෙන දැන් මෙතන සමාධිකත්ව කරනවා වගේ ඊළඟට නිවන් මාර්ගයට උදව් වෙන්නේ සම්මා දිට්ඨිය කියන එක. හරි දැක්ම ඒ සම්මා දිට්ඨිය දෙකක් තියෙනවා ලෝකෙට අයිති සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තරකේදී එකට කියනවා චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා කියනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධකින් එන දැක්මක්. අපි හැමෝම වචන වලින් දන්නවා චතුරාර්ය සත්‍ය. ඒ වුණාට මේක ලෝකෝත්තර මාර්ගයට වැටෙන තරම් ඇතිද? අනේ ඒ දැක්ම. ලෝකෙට අයිති මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ වෙන් කරගන්න දැක්මක්. තියනවා. අපි දැන් මොනවා හරි භාවනා කළොත් මේ ටික ලෝකිත අයිති මාර්ගයක්ද වෙඩෙන්නේ නැත්නම් ලෝකෝත්තර පැත්තද වෙඩෙන්නේ කියන එක වෙන් කරගන්න තමන්ටම නුවණක් එන්න ඕනේ. ඒ තමන්ට එන නුවණ තමයි සම්මාදිට්ඨිය. දැන් අපි ඒ ටික තේරුම් ගන්න තමයි හුඟක් මේ ධර්මය උදව් කරගන්න සූත්‍රයි ත්‍රිපිටකේ. අපිට හුඟක් වෙලා අහන්න ලැබෙන්නේ භාවනා ක්‍රම බැලුවත් විපස්සනා භාවනා කියලා ගොඩාක් වෙලාවට අහන්න ලැබෙන්නේ අන්තිමට බලනකොට අර ලෝකෙට අයිති මාර්ගයක්ම තමයි වැඩිලා තියෙන්නේ. කෙලස් අඩු වෙනවා, කෙලස් යටපත් වෙනවා. ලෝකෝත්තර තත්ත්වයන්ට යන්න විදිහක් නැහැ. ඉතින් මේක
මදි.
සම්මා දිට්ඨිය නැත්තම් යන්න විදිහක් නැහැ. එහෙනම් තමයි අපි ඒක මොකද්ද කියලා දැනගෙන ඒක ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට අදාළ දේවල් වල සම්මා දිට්ඨි සූත්‍රය.
සම්මා දිට්ඨි සූත්‍රය කියව පොතත්.
ඒ පොත තමයි.
අම්මරන්න. ඒක තියෙන කාරියයි
16ක්. 16ක්.
16 ආකාරයක උන්වහන්සේ සම්මාදිට්ඨිය ඇති වෙන ආකාරය ලස්සන පැහැදිලි කරලා තියෙනවා. ඒ හැම එකෙම කියන්නේ සම්මාදිට්ඨිය ඇති වෙන හැටිමයි.
ඒක අර සම්මාදිට්ඨි සූත්‍රය කියලා සූත්‍රය තියෙන ත්‍රිපිටකේ ඒක අරගෙන ඒක
නෑ පොතම ළඟ තියෙනවා.
පොත තියෙනවා.
පොතට ඒක කියවුවා මරණ කාය
දැන් මට ඒක කියවලා
කොට
ඔව් මම ගෙන් සරහ බැලුවා මම ඒක ඇත්තට කියවලා මම
ඒ සූත්‍රවල තනමම හිමින් කියවලා තේරුම් ගන්න ඕනේ. සම්මාදිට්ඨි සූත්‍රය අපි.
අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ වැඩුවා නම් හරි. නේද? එහෙම නැත්නම් තවම නේද? ඒකේ කමවලට බලනවා නම් දර්ශනයේ සමහර විට කියනවා නාම රූප බැලුවා නම් හරි නැත්නම් හේතුඵල මේ අනිත්‍ය ඒවා තමයි බලන්න තියෙන්නේ. හැබැයි ඔක බලන්නේ සම්මාදිට්ඨිය ඇතුවද නැතුවද කියන එකේදී වෙනසක් වෙනවා. දැන් අපි සතර සතිපට්ඨානෙ ගත්තා. ආනිපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ඔය හතර කෙනෙකුට කරන්න පුළුවන් සම්මාදිට්ඨිය ඇතුවක් පුළුවන් නැතුවක් පුළුවන්. ඒක හුඟක් ලේසි බලන්න අපි හිතමු වෙන ආගමක කෙනෙක් සිහිය පිහිටෙව්වොත්. මේක සතියක් වැඩෙනවද?
ලේසි. එකෙන් දෙපැත්ත තුන් පැත්ත තුන් එක කර බලන්න පුළුවන්. දැන් අපි මේ මේ අපි දැන් ඒක කියනකොට අපි ළඟ තියෙන ආශ්‍රිත කොටසක් තියෙන බුද්ධාගමේ මේ අගෙන ගත්ත.
ඔව්. එතකොට හිතන්නේ ඒගොල්ලන්ට ලේසි වෙයි කියලා.
ලේසි වෙයි කියන එක නෙමෙයි. ඒගොල්ලන්ට
අපට වඩා
මේ
විචාරාත්මකව
බලන්න පුළුවන්.
ඔව්. ඒ කියන්නේ අපිත් අන්නේ තමයි මේ විචාරාත්මක බව අපිත් ඇති කරගන්න ඕනේ.
අපි
නිකන් අපිට අන්තර්ගතව අපි දන්නවා කියලා හිතාගෙන බැලුවොත් මේක පේන්නේ. මේක හැමතිස්සෙම නුවණින් හොයන්න. දැන් මම ඒ වෙනස ගත්තේ ඒ වගේ කෙනෙක්ටත් අපිට පුළුවන් අපි කරන භාවනා ටිකම කියාදෙන්න. අපි දැන් කායanusasanaව වඩනවා කියලා. කය ගැන සිහිය පිහිටන්න එක එක ක්‍රම තියෙනවා. දැන් දෙතිස් කුමක වෙන්න පුළුවන්. මේ නැත්තම් තාමනවා. ධාතු මනසිකාරය. ඒ ශරීරය ගැන
බලනවා.
නවසීවත් එකේ මරණයේ එක එක අවස්ථා බලනවා වෙන්න පුළුවන්. ඊළඟට ඉරියාපත සම්පන් භාවනාව වගේ. ඉරියා වල සිහිය පිහිටන්න පුළුවන්. දැන් ඔය ටික පුළුවන් නේද අපි යෝග කරනවා වගේම මේ විදිහට කරන්න කියලා තියාගන්නේ කෙනෙකුට කිව්වොත් එයාටත් පුළුවන් නේද ඔය ටික කරන්න. ආනාපාන සතිය වෙන්න පුළුවන්. ඒකත් කායන පස්සනක්
නේද?
දැන් ආනාපාන සතිය වඩන්න
බුදුදහම
දැනගන්න ඕනේ නෑ. සාරිකා බලා ඉන්න කියන්න
පුළුවන්.
කෙන්න අවශ්‍ය නැහැ
නේ.
එතකොට ওই භාවනා ටික කරාට නොතෙන්දි තමයි අපි බලන්න ඕන. ඒ ටික කරලා එයාට මාර්ගඵල ලැබෙනවා.
සමාවන්න සද්ධාව වගේ දෙයක් එතනදී සාධකයක් වෙන්නේ නැද්ද?
ඒකම තමයි මම අහන්නේ. දැන් ඒගොල්ලන්ට තියෙනවද සද්ධාව?
නැහැ.
අපිට
තියෙනවා.
අපි ආනාපාන සතිය වඩනවා. ඒගොල්ලන්ටත් අපි කියනවා හුස්ම දිහා බලන්න. ඒගොල්ලන්ගෙත් සමාධිය වැඩෙනවා අපිත් සමාධිය වැඩෙනවා. නේ දැන් මේ අනිත් භාවනා ටිකත් එහෙමයි. දෙතිස් කුණුකේ බලන්න ඒගොල්ලන්ටත් පුළුවන් කියලා දුන්නු.
ජීවත් කරගන්න.
ඔව්. මේ ශරීරය හැදිලා තියෙන්නේ එහෙම කෙස්ලොම් නියදත් ඕවෙන් ගොඩකින්. මේවා පිළිකුලයි දුගඳයි සුබයසාරයි. නේද? ඕවා වෙනස් වෙනවා. අනිත්‍ය දුකයි අනාත්මයි කියලා කියන්න පුළුවන්. ඊළඟට ධාතු මනසිකාරය මේ පටවිය අපෝ තේජෝ ආයු වලින් හැදිලා තින්නේ රූප කලාප කියලා එහෙම කියනවා නේද? ඒ විදිහට ඒගොල්ලන්ටත් පුළුවන් ඕක කරන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මාර්ගඵල ලැබෙනවා නම් ඒගොල්ලන්ටත් ලැබෙයිද අපිටත් ලැබෙයිද නැත්නම් දෙගොල්ලන්ටම ලැබෙයිද?
මට
දැනෙන්නේ නැහැ කියලා. ඔව්. නෑ
කියන්නේ මම ඒකට හේතු නැහැ
කියලා. ඒකට සම්මාදිටියක් නෑනේ. හරි යහපත් හරි දෙකීමක්
නෑ. නෑ. සර්දාව ඇතුළාන්තයේ චිත්තඥාන කරගෙන සර්දාවක් එක්ක බැඳිච්ච එක නෙමෙයිද? ඒ අන්තයේ තියෙන අපි තල්ලු කරන්නේ. දැන් අරගොල්ලන්ට අපි ලෞකිකයි.
ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසද ධර්ම ගැන විශ්වාසද මොකද්ද ශ්‍රද්ධාව
කියන්නේ?
මෙතන දැන් භාවනාවට අමතරව ශ්‍රද්ධාව තියෙනවා.
ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව කියන්නේ එක පිළිබඳව තියෙන දෙඩි විශ්වාස ඕනෑකම් විශ්වාසය.
ඒක තමයි විශ්වාසයේ තිබුණට මේක ලැබෙයි කියන්නේ. එතෙන්දි තමයි යන්න දැනන්නේ.
මට විඥානයත් කියන්නේ
ශ්‍රද්ධාව තියෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව පිට හරි විශ්වාසයි. මේ බුදුහාමුදුරුවෝ සර්වඥතා ඥාණින් මේක හොයාගෙන දේශනා කරලා තියෙනවා ඔක්කොම දැනගෙන. දැන් එහෙම විශ්වාසයේ තියෙද්දි අපි ආනාපාන සතිය වඩනවා. නැත්නම් දෙතිස් කුණුකේ වඩනවා. අර කියපු භාවනා ඕන එකක් වඩනවා. මේ දැන් ඒක ඇද්ද මාර්ගඵලයක් ලබන්නේ කියන එක. නැත්තම් ලෝකෝත්තර දර්ශනයට උක ඇද්ද? උක ඇති වෙන්නේ නැහැ. ඒ විශ්වාසෙන් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. අපිට බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා. ගොඩක් ඒවා දැන් බුද්ධත්වයේ ලබලා පළවෙනි සූත්‍රෙදිම දේශනා කරනවා මේක පෙර නොඇසු විරු ධර්මතාවයක්. මේ අවබෝධ කරගන්න. ධම්මචක්කප්පවත්තන සූත්‍රෙදි තැන් තැන් වල තියෙනවා
නේද? උබ්බේ අනුසුතේසු ධම්මේ.
උබ්බේ අනුසුතේසු ධම්මේසු. එහෙම කියලා කියනවා මේ දුක්ඛ සත්‍ය. මේක පෙර නොඇසු විරු ධර්මතාවයක් අවබෝධ කරනවා. හරි. ඊළඟට දුක්ඛ සමුදය. නිරෝධේ මාර්ගය චතුරාර්ය සත්‍යයටම ඔබ කියනවා. එතෙන්දී අපි බලන්න ඕන මේ දුක්ඛ සත්‍ය කියන එක පෙර නොඇසු විරු කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඒ කියන්නේ සිදුහත් කුමාරයා කාලේ අහලා තිබුණ දෙයක් නෙවෙයි. නේද? බුද්ධ වචනයක් නේ බුද්ධ දේශනාවක්. දැන්
මත් එකකට අපි බුද්ධ වචනය දැන් තියෙන හින්දා අපිට මේක අදාළ තියෙනවා. අපිට පුතුමාකට මත්යක් සහ සද්ධාව කියන එක තුල මත්යක් තියෙනවා. දැන් ඒ නිසා අපිට විඥාණය කියලා මම කියන්නේ මෙලින්ම පොතේපත්ක මේ දැම්මටත් අමතරව අපේ ඇතුළත තියෙන හිතින්ම ආපු දෙයක් තියෙනවා. ඒක නෙමෙයි අපි බඳලා තියාගන්න මේ ඉස්සරහට.
ඒකෙන් බැඳිලා තියෙනවා.
නිවන් මාර්ගයට යොමු කිරීම සඳහා අපි උනන්දු කරවන සහ උත්සාහය කීරියක් ඇතිකරන්න හේතුව
ඒකට හේතුව. ඒක හරි. මේ ශ්‍රද්ධාව අනිවාර්යෙන් හේතු වෙනවා. මේක පොයන්.
ඒ ශ්‍රද්ධාව ඇති වෙන්න පදනම් වෙන්නේ බුදුතුමා. බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරපු පිළිවන් අපේ හිත ඇතුළ තියෙන යම් තැන්පත් වීම ටිකක්
කියනවා. නෑ මෙතන මම අහන්නේ මේ විශ්වාසයේ තිබුණට ධර්ම අවබෝධයද ඔය තියෙන්නේ. බුදුහාඳුරෝ හරි දෙයක් දේශනා කරන්න ඇති කියලා විශ්වාස කරනවා. හරි දෙයක් මොකක්ද කියන එක දැකලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ බුද්ධාගමේ අයට නෙවෙයි ඒගොල්ලෝ ධර්මය අවබෝධ කරහම තමයි එතකොට දැන් අන්න ඔතන දැන් ශ්‍රද්ධාවෙත් දෙපැත්තක් තියෙනවා පිට කම්ම එන ඇවිල්ලා තියෙන ශ්‍රද්ධාවකුත් තියෙනවා ධර්මයේ අවබෝධය තුලින් එන ශ්‍රද්ධාවකුත් තියෙනවා ඒක තමයි අපි ඇති කරගන්න ඕන දහමක් අහලා මේ ඒක ඇති කරගන්න තියෙනවා ඔය දැන් සද්ධර්ම ශ්‍රවණය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඒව අවශ්‍යමයි කියනවනේ සෝතාපට්ටි අංගවල නේද ධර්මයේ අහන්න ඕන අහලා විතරක් මදි යෝනිසෝ මනසිකාරේ ඒක නුවණින් විමසන්නත් තියෙනවා. ඔකම තව විදිහකට කියනවා ඥානං පස්සං යථා භූතං. ඥානං කියන්නේ දැනගන්න ඕන. දැනගන්න අපිට අහලා දැනගන්න පුළුවන්. නැත්නම් කියෝලා දැනගන්න පුළුවන්. ඥාන. ඒ දැන ගැනීම විතරක්ම පස්සං. කියන්නේ දකින්න. ඥානං පස්සං යථා භූතං යථා භූත කියන්නේ ඇත්ත ඇති ඇති අහන්න ඕන කියන්නේ දැනගන්න ඕන දැක ගන්නත් ඕන අපිට ගොඩක් වෙලාවට දැනුම තියෙනවා දැකීම තමයි අඩුව ඒ ඥානං පස්සං යථා භූතං වෙනකොට තමයි සම්මාදිට්ඨියෙන් ඒක අර මහා සලායතන සූත්‍රෙදී එන තියෙන ඔයස මොකද සිද්ධියක් ඇති ඔක්කොම නේ ඔව් ඒක මේ එතකොට මේ දන්න දකින කෙනාට තමයි මාර්ගේ වඩන්න පුළුවන් කියලා ඒකේ ඒ සූත්‍රෙදි පැහැදිලිව දේශනා කරනවා මේ සාමාන්‍ය කෙනා අඥානං අපස්සං යථා භූතං එහෙම දේශනා කරනවා අඥානං දන්නේ නැහැ අපස්සං
දකින්නවත්
නැහැ යථා භූත ඥානිය ඇත්ත තියෙනවා. ඒකට ඒ ඇත්ත ඇති හැටි දකින්න කියනවා ඇහි ඇහෙන් දැනගන්න රූපවල. ඊළඟට එතන ಜಾති පහක් විතර කියන ආයතනයක් ගත්තාම ඇහැගෙන දැනගන්න දකින්න ඕන. ඇහෙන් දැනගන්න රූප ගැන දැනගන්න දකින්න ඕන. ඊළඟට ඒ විඥාණය ගැන චක්කු විඥාණය ගැන හරියට දැනගන්න ඕන. ඒ ඊළඟට පස්සේ චක්කු සම්පස්සේ ගැන ඒ පස්සේ නිසා යම් වේදනාවක් ඇති වේද අර වේදනා ජාති තුන සුඛං වා දුක්ඛං සුඛං වා ඒ ජාති ඒ වේදනාව ගැනත් ඥානං පස්සං යථා භූතං වෙන්න ඔය විදිහට දැන් ආයතන 6ටම තියෙනවා දැනගන්න කන ගැන සද්දේ ගැන සෝත විඥාන ගැන එයි ඇත්ත ඇති දැන් අපිට දැනුමකුත් තියෙන අහලා දන්නවා නේද මේ තුනේ එකතු පස්සේ පස්සෙ වෙනසක් වේදනාවක් තියෙනවා ඔහම දන්නවා දැන් මේ දැනගත් දේ දකින්නත් තියෙන ඒක දැන් අපි අර අපි කරන භාවනා වලට දැම්මොත් අපි දැන් කායනුපස්සනාවේදී ශරීරය ගැන බලනවනේ ඒක විදිහට දැන් ඒ ටික බලන්නේ අපි ශරීරයක් තියනවා කියන එකේ ඉඳන් මේ ශරීරයක් තියනවා ඒ විශ්වාසය තියාගෙන ඔක තමයි ඒ තියෙන ශරීරය තමයි අපි කඩ කඩ බලන්නේ මේ ශරීරයේ හැදිලා තියෙන කෙස් ලොම් නියඟක් තමයි දෙතිස් කුණුපෙක් නේ මේ වයින් හැදිලා තියෙන්නේ මේ ශරීරයේ දැන් අපි මේ තියෙන ශරීරයේ හැදුන හැටි තමයි බලන්නේ ඊළඟට ඒවත් දැන් කෙස් ලොම් නියඟක් තියෙන ටික තවත් කඩලා බලනවා මේවා සතර මහා ධාතු වලින් හැදිලා තියෙන කට ව්‍යාපෝතය ඒත් බලන්නේ තියෙන දේ තරපි තියනවා කියලා පිළි අරගෙන ඒක තමයි දැන් කඩාගෙන කඩාගෙන යන්නේ නේද? ඈ? කියන මට ඒකට ඇවිල්ලා මේක තියනවා කියලා හිතාගෙන. දැන් එහෙම බලාගෙන ගියාම අපිට අන්තිමට මොකද වෙන්නේ දැන්? මුලින්ම දැන් ශරීරේ මම ඉන්නවා කියලා හිතාගෙන අපි ඔක කඩ කඩ බලනවා නේද? බලන්නේ මොකටද? මම නෑ කියලා දකින්න නේ අවබෝධය ගන්න. එතකොට අර ඉන්නවා කියන එකෙන් පටන් අරන් නැහැ කියන එකෙන් ඉවර වෙනවා. එතකොට ඔය දෙකම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු මත දෙකක්. ඇත කියන එකයි නැත කියන එකයි. එකක් සාස්වත අනිත් එක උච්චේ. ඔය දෘෂ්ටි දෙක එකාලි තිබුණා. ඒ දෙකටම අහුුන්නේ බුදුදහම. එක පැහැදිලිව දේශනා කරන අර කච්චායන ડોක්ටර් සූත්‍රයේදී කච්චායන මේ සත්‍යය මේ හටගන්න බව දකිනකොට ඇත කියන දෘෂ්ටියකට තියනවා කියන. නැති වෙන බව, නිරෝධ වෙන බව දකිනකොට නැත කියලා දෘෂ්ටියකට එනවා. ওই දෙකම දෘෂ්ටි දෙකක්. ඒක තථාගතයේ ওই දෘෂ්ටි දෙකටම නැටි පටිච්ච සමුප්පාදය දේශනා කරනවා කියලා. කොට අපි තේරුම් ගන්න ඕන පටිච්ච සමුප්පාදේ කියන එක ඇත කියන එකට වැටෙන්නේ නැහැ නැත කියන එකට වැටෙන්නේ. ඒක මෙතන මම ඉන්නවා කිව්වත් වැරදි මම නැහැ කිව්වත් වැරදි. එතකොට අපි ශරීරයෙන් පටන් අරන් දැන් මේ භාවනා කර කර ගිහිල්ලා අන්තිමට එන්නේ මම නැහැ කියන්න නම් එක මතයක ඉඳලා තව මතයකට කනලා විතර අවබෝධයක් ලැබලා නෙවි. නැවක දකින්න ඕන දැන් සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් දහම තේරුම් ගන්න. එතකට මේ දැන් ඔතන තියෙන වැරද්ද මොකද්ද කියලා තේරුම් ගන්න දහමෙන්ම අපිට බලන්න වෙනවා. ඒකට තමයි මේ යාති කීපයක් දීලා තියෙන්නේ ආයතන විදිහට. ස්කන්ධ විදිහට ධාතු විදිහට බලන්න කියලා මෙනෙහි කරන්න කියලා. ତକ ආයතන පැත්තෙන් අපිට ටිකක් හොයා ගන්න පුළුවන්. දැන් ශරීරය තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියන එක. ඒක තමන්ගේ ශරීරය අල්ලන්න කලින් ලේසි ටිකක් බාහිර ශරීර. අපි අනිත් අයගේ ශරීරය අන්‍යත ශරීරයක් බලන්න බහිද්ද ශරීරයක් බලන්න ඕන නේද? කායන පස්සනායි කියනවා නීති අජ්ජත්තං වා කායේ කායන පස්සීරති බහිද්දාවා කායේ කායන පස්සීරති. එතකොට දැන් බාහිර ශරීරයකත් අපි බලන්නේ ගැස්ලම් නේදත් සම්මස්නහර වලින් තමයි ඔක හැදිලා තියෙන්නේ. නේද? අභ්‍යන්තර ශරීරයක් බලනවා ගැස්ලම් නේදත් සම්මස්නහර වලින් හැදිලා තියෙන්නේ. එහෙම නැත්තම් අපි ඒව සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ කියලා බලමු. ඒකට ඒ බලන එකෙන් විතරක් අපට ලෝකෝත්තර දර්ශනේ එයිද කියන එක තමයි හොයන්න ඕන. ඒ ටික කරන්න එපා කියන එක නෙමෙයි ඒක කරන්න ඕන කරන්න කියලා දේශනා කරලා තියෙනවා. ඒකෙන් විතරක් මේ ඇත්ත අවබෝධ වෙයිද නැත්නම් යථාභූත ඥානය පහළ වෙයිද ඇත්ත ඇති හැටි දකි සම්මාදිට්ඨි. එතෙන්දී ඔකේ මම ඔක තව ටිකක් මේක පැහැදිලි කරගන්න තමයි අර රැවටෙන අවස්ථාවක් ගන්න වතුරට එබෙන බල්ලෙක් බුරනවනේ නේ. ඇයි බුරන්නේ? තව බල්ලෙක් දකින්නේ ඡායාව එනකොට තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා හිතන නේ. එතකොට අපි මේ බල්ලව මුලාවෙන් මුදවන්න උන්ට ඇත්ත අවබෝධ කරන්න අපි මේ අපි කරන භාවනා ටිකක් කරන්න කිව්වෝ. දැන් ඌ ඉන්නානේ තව බල්ලෙක් ඉන්නවා කියන විශ්වාසය. ඒකට බාහිර ශරීරයක් තියෙනවා. එයාගේ මතකයි. නේ තව බල්ලෙක්ගේ ශරීරයක් තියෙනවා. දැන් ගන්න අපේ භාවනා දැම්මොත් ඔය ශරීරයන් නෙවෙයි තියෙන්නේ. ඔය තියෙන්නේ 23. පෙස්ලොම් නියදත් සනස්නහර ඒ විදිහට කඩ කඩා බලන්න. දැන් එයාට ඇත්ත අවබෝධ වෙයි. අතන බල්ලෙක් නෙමෙයි ඉන්නේ අතන ටෙස්ලා මියල ඒවා ගොඩක් තියෙන කිව්වොත් හරිද? නෑ නේද?
දැක්මක් හැටියට හරි.
තාම මුලාවේ නේද ඉන්නේ. වතුරේ තියෙනවද නේ ඒ ටෙස්ලා මියල? හැබැයි ඒකෙන් එයාට වාසියක් තියෙනවා. එයා දැන් තරහ අරන් හිටියනම් තරහ අඩු වෙනවා. මේ ටෙස්ලා මියලත් ගොඩේ තව මොකටද බුරන්නේ? නේද? ඇලීමක් අඩු වෙලා ඇලීමක් ඇති වෙලා තිබුණා නම් ඒක අඩු කරගන්න පුළුවන්. හැබැයි ඇත්ත ඇති හැටි යථාභූත ඥානය පහළ වෙනවද? නෑ. තාම රැවටිලා ඉන්නේ. නේද? හරි මොනව හරි තියනවා කියන එකේ ඉන්නේ. නැති දෙයකට ඡායාව විතර නෙදීනේ. දැන් ඡායාව තියෙන තැනක ටෙස්ලොම් නියදත් සම්මස්නාර තියනවා කිව්වොත් වැරදි. තාම මුලා වෙලා නේද? එහෙම නැත්නම් දැන් අපි බලන්න ඕන නැහැ එළියේ ශරීරයක් තියනවා කියලා ඔතන තියෙන කෙස්ලම් නියදත් කිව්වොත් ඔන්න ඔය වගේ වැඩක් අපි වාහු වෙලා තියෙනවා. බල්ලත් ශරීරයක් තියනවා කියලා දැනගත්තා ඒක කඩලා බැලුවා. ඒකට ওই ටිකෙන් විතරක් ඇත්ත අවබෝධ වෙන්න ගිහින්න. හැබැයි ඒකේ වාසියක් තියෙන අපේ තරහ අඩු කරගන්න පුළුවන්. ඇලීම අඩු කරගන්න පුළුවන්. මුලාව. මෝහය දුරු වෙන්නේ නැහැ. ලෝභ දේශ දුරු වෙනවා මෝහය දුරු වෙන්නේ නැහැ. හරි. ඒකේ ඊළඟට අපි ඊළඟට බලනවා ඒ කෙස්ලම් නියදත් නෙමෙයි ඔතන තියෙන්නේ පඨවිය ආපෝ තේජෝ වායෝ කියලා නේ. නැත්තම් රූප කලාප ගොඩක්. එහෙම බැලුවත් අර මුලාවෙම නේද තාම ඉන්නේ. තාම මෙහි ගොඩ ඉන්න බල්ලා ඉන්නවා. එයා දැනගන්නවා අරේ තියෙන මොනවා හරි ගැන. නේද? මෙයාගේ සක්කාය දිට්ඨිය දුරු වෙයිද ඔය ටිකෙන්? තව විදියට අහුව. මෙහි මම ඉන්නා මම තමයි ඕක ඕවා තියෙන බව හරි නැති බව හරි දැනගන්නේ. එහෙම ස්වභාවයක් තියෙනවා නේද? මුලින්ම ආරෙහි ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ මම. දැන් ශරීරයක් නෙමෙයි කෙස්ලොම් නියදක් තියෙනවා කියලා ඒ දැනගන්නේ කවුද? ඒත් මම. ඒකත් නෙමෙයි ඔතන තියෙන්නේ පඨවිය ආපෝ තේජෝ වායෝ. ඕක දැනගන්නේ කවුද? තාම මම ඉන්නා නේද?
දැන් මම කියන පුතේ ඉන්නවා.
එහෙනම් සක්කාය දිට්ඨිය කැඩෙයිද ඕකෙන්? නෑ නේ. ආවන්න ඕක තමයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් අර භාවනා ටික අපි කරලා අපේ සක්කාය දිට්ඨිය කැඩෙයිද? එතකොට නුවණක් එන්න ඕන ওই ටික විතරක් කරලා මදි. හැබැයි ඒවා එපා කියනවා නෙවෙයි. ඒවයි උදව්වක් තියෙනවා. මොකද ඕකෙන් විශේෂයෙන් ලෝභ දේශ යටපත් කරනවා. ඒ කියන්නේ අපේ නීවරණ යටපත්
කරනවා. නීවරණ යටපත් කරනවා.
ওই භාවනා වලින් ඇත්තටම පංච නීවරණම යටපත් කරනවා. ඒකයි අපිට සමාධියක් කරන් දෙන්නේ. විතහරි සමාධිමත් වෙන නීවරණ යටපත් කිරීමේ හැකියාව තියෙනවා. නීවරණ යටපත් වුණාට තාම ආර්ය මාර්ගයට වැටෙන්න ඕන ටික නැහැ. සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕන ටික උතන නැහැ. ආරේ මාර්ග වෙන අඩු ගානේ අපි දන්නවනේ සෝවන් වෙන්න නම් සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕන කියලා. ඒකට අවශ්‍ය ටික නැත්තම් තාම ආරේ මාර්ගිට වැටුන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න ඕන අර ආර්ය සම්මා දිට්ඨිය කියන එක එතන නැහැ. ඒක තව පැත්තකින් අපිට පුළුවන් මම අර ඉස්සෙල්ලා හිතුවේ ක්‍රිස්තියානි කෙනෙකුට හරි මුස්ලිම් කෙනෙකුට හරි ওই ටික කරන්න කිව්වොත් එයක් කරන්නේ නේද? ওই ටික කරන්න පුළුවන්. මේ
සාකච්ඡා
ධර්ම සාකච්ඡාවක් අපි
මං ගාමිණී දැන් මත්තේ හම්බෙන්නේ.
දැන් ඔන්න ඔය ටික දැක්කොත් අපිට පුළුවන් එතනින් එහාට හිතන්න. මොකක්ද දන්නේ නැත්නම් එතනින් එහාට හොයන්න. ආර්ය දර්ශනය ඇති කරගන්න එහෙනම් ඊට වඩා දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ තෙන්දි තමයි ඔන්න දැන් ආයතන විදිහට බලන්න කිව්වනේ. දැන් අපිට බලන්න වෙනවා හරි ශරීරයක් තියනවා කියලා අපි දැනගෙන තියෙනවා. ඒ දැනගන්න උදව් වුනේ මොන ආයතනද? බල්ලටත් පුළුවන් අපටත් පුළුවන් දාලා බලන්න. අපි තව කෙනෙක් ඉන්නවා ශරීරයක් තියනවා කියලා දැනගන්නේ කොහමද? එහෙන් දැනගන්නේ. ආයතන ටික අඳුරගන්න. එහෙන් දැකලා ඉන්න පුළුවන් නැත්නම් ඔය ඔව් දැන් අර පැත්තේ කතා කරලා ඉන්න කවුද ඉන්නවා කියලා දැනගන්නවා නේද? කවුරු හරි මෑණියන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එහෙම එනව නේද? ඒ දැන ගැනීම. ඒත් තව මනුෂ්‍ය ශරීරයක් තියනවා කියලා දැනගන්න. එහෙන් දැකලත් අපි දැනගන්න. නේද? ඕක අනිත් ආයතන වලිනුත් වෙන්න පුළුවන්. සමහර විට යම් කිසි සුවඳකින් කෙනෙක් වඳුරගන්න පුළුවන්. මේ මෙයා තමයි මේ භාවනා කර කර ඉඳිනවා කියලා. සුවඳෙන් කියන්න ඕන.
යවුරේ කියවෑව.
මේ සතාගේ පොළොන් ගඳ කියලා.
සත්තු මිස්සාවෙ
කියන්නේ. රසෙනුත් පුළුවන්. සමහර විට අර මොනවා හරි කැවුනහම මක්කුණු වෙයි. මොකද කියන්නේ අර නේද පොඩි සත්තු. කකුණයි කියන්නේ. රසයෙන් දැනගෙන තියෙනවා නේද? අල්ලලා කොහොමත් පුළුවන් නේ දැනගන්න.
ස්පර්ශ
නේ. එතන මේ ඕන ආයතනික මේ පංච ඉන්ද්‍රියන්ගෙන් පුළුවන්කම තියෙනවා බාහිර දෙයක් දැනගන්න ශරීරයක්. ඒකට අපි එළියේ ශරීරයක් තියනා කියලා දැනගත්තා නම් ඔය පහෙන් එකකින් සංඥාවක් අරගෙන නේද දැනගෙන තියෙන්නේ. සයින් ආවා ඉතින් ඔව් ඔව් දැන් අපි ඒක එක එක ආයතන වෙන වෙනම බලන්න ඕනේ. දැන් ඇහෙන් දැක්කනම් අපි ඇහෙන් දැකලා අන්න කෙනෙක් ඉන්නවා ශරීරයක් තියනවා කියලා දැනගන්නවා නේද? ඒකට ඕකේ ඇත්ත අපට හොයන්න ඕනේ. දැන් බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? ඒත් ඇහෙන් දැකලා නේද? වතුරට එබ්බුනේ ඇහෙන්. එතකොට ඌට ඇහෙන් දැකලා හිතනවා නම් තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒක අපි දන්නා වැරදි කියලා. නෑ අපි ඇහෙන් දැකලා කෙනෙක් ඉන්නවා කියන එක හරිද? කියන එක ඔන්න නුවණින් හොයන්න. අපිත් ඇහැ පාවිච්චි කරලා තියෙනවා. ඌත් ඇහැ පාවිච්චි කරලා තියෙනවා. නේද? එයාට කියනවා අපි එයා රැවටිලා. අපි රැවටිලා නෑ. දෙන්නම කරලා තියෙන්නේ ඇහෙන් දැකලා තමයි දැනගෙන තියෙන්නේ. අහින්ද තමයි මේ ආයතන මේ පිරිසිඳ දකින්න කියන්නේ. එතකොට අපිට එහේ ගැන හොයලා බලන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආයතන පිරිසිඳ දකින්න. ඥානං පස්සං යථා භූතං කි. චක්කුම් භික්කවේ ඥානං පස්සං යථා භූතං. එතකොට එහේ ගැන දන්න දකින තත්ත්වයකට ඉන්නවනේ මොකක්ද ඇත්ත ඇති කියලා. යථාභූතමයි. එතකොට ඇහැ වැඩ කරන හැටි කියන ටිකක් හොයන්න ඕනේ. නේ? ඇහැට පුළුවන් මොකද්ද? ඇහැට පුළුවන් මොකද්ද? එකක් හරි වර්ණ එකකට අදාළ ප්‍රතිබිම්බයක් හදලා දෙන එක නේද ඇහැට පුළුවන්. වර්ණ ඡායාවක් හදලා දෙන්න. ඇහැ තුල. ඔච්චරයි නේද ඇහැට කරන්න පුළුවන්. ඔතනින් එහාට දෙයක් ඇහැට කරන්න බෑ. දැන් ඇහැට පුළුවන්ද මං හදලා දුන්නේ කොයි රූපෙද කියලා දැනගන්න?
ඇහැට
බෑ. කවුද ඒක දැනගෙන තියෙන්නේ? හිත. දැන් මන. මන ආයතන. එතකොට මෙතන ආයතන දෙකක් උදව් වෙලා තියෙනවා. චක්ක ආයතනයි මන ආයතනයි. එහෙන් අර වර්ණ සටහන හදලා දෙන ක්‍රියාවලිය කියනවා. ඒ වර්ණ සංඥාව අරන් දෙන. නැත්නම් රූප සංඥාව අරන් දීම ඇහෙන් කරනවා. ඒ සංඥාව අඳුර ගැනීම ඇහැට කරන්න බෑ. ඒක කරන්නේ මනස. නේද? අපි අඳුර ගන්නකොට තව මොනවද?
නැත්නම් මනසට අඳුර ගන්න එකක්
නැහැ. ඇහැ අරන් දුන්නේ නැත්නම් මනසට අඳුර ගන්න බෑ. හරි. දැන් ඇහැ අරන් දෙන්නේ පුද්ගලයෙක්ද නැත්නම් වර්ණ සටහනක් විතරද?
වර්ණ සටහන.
වර්ණ සටහන.
මනස් ගලෙන්නේ මම තමයි තේරුම් ගන්න එතන තමයි යාන්ත්‍රණයක් සිදු වෙන්නේ මේක මේ මනසේ
මේ මේ වර්ණ සටහන් නැත්තම් චිත්‍රය මේ චිත්‍රය දිහා බලලා හිත මනස එයා තමයි කියන්නේ ආ ඔතන මේ කෙනෙක් ඉන්නවා මේ දැන් අන්න බලන්න බල්ලගේ ඇහිත් ඔච්චරයි නේද උනේ ඇහෙන් කරලා දුන්නේ අර එළියේ තියෙන සටහනකට අදාළව චිත්‍රයක්
හදලා දුන්නා.
වර්ණ සටහනක් හදලා දුන්නා. ඒකේ වැරදක් නැහැ. අපේ ඇහෙනුත් කරන්නේ ඔච්චරයි. මේ බල්ලගේ ඇහි අපේ ඇහි කියලා වැඩි වෙනවද නැහැ. දෙන්නම නිකන් කැමරාවක් වගේ
කැමරා දෙකක් තියෙනවා.
කැමරා දෙකක්. ෆොටෝ එකක් අරන් දෙන්න. හරි. දැන් ෆොටෝ එක දිහා බලලා විස්තර කරන එක තමයි මනසේ වැඩි. මන ආයේ අපි බලමු අපේ මනසෙන් කලේ මොකද්ද බල්ලගේ මනසෙන් කලේ
මොකද්ද දැනුමත් එක්ක සම්බන්ධ කරන අර්ථකථන බලන අයිටි ටිකක් ගොඩනගලා
තියෙනවා. කලින් අත්දැකීම් ටිකත් උදව්
කරගෙන
නැත්තම් කෙනෙක් කියලා
මොනසේ කියලා මොනසේ දැකලා ඉන්න බෑ මොනසේ කියලා තීරණයක් ගන්න බෑ.
කලින් අත්දැකීමක් තියෙනවා. ඒකට දැන් ඇහැ අරන් දෙන සංඥාවට අමතරව පෙර අත්දැකීම් ටිකත් ඔතෙන්ට එකතු කරගන්න. එකතු කරලා තමයි ඔය ඉන්නේ මිනිස්සේ. කියලා දැනගන්න.
දැන් තුනක් සම්බන්ධ
වෙනවා. දැන් ඇහෙන අරන් දුන්න සංඥාවයි
මන සහ පෙර අද්දකී.
ඔව්. දැන් චක්කායතනෙන් අපිට අරන් දීපු සතහනයි. ඊළඟට ඒ මන ආයතනෙට උදව් උනේ දැන් චක්කායතනේ අරන් දීපු සතහන. අපි හිතමු දැන් චිත්‍රය, ෆොටෝ එකක්, කැමරාව ගත්ත ෆොටෝ එකක් කියලා හිතන්න.
නෑ, ඊට වෙඩි ටිකක් හිතන්න තීජිවනේ.
ඇහෙන් අරන් දෙන්නේ ෆොටෝ එක විතරයි. ඇහැට ඊට වඩා දෙයක් අරන් දෙන්න බැහැ.
හරි.
ඇහැට පුළුවන් වර්ණ සටහනක් අරන් දෙන්න විතරයි. දැන් අපි මේ 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 ඇහි ලෙන්ස් එක ගත්තොත් ඕකෙන් ඇහැ ඇතුලේ හැදෙන්නේ ප්‍රතිබිම්බයක් විතරයි. හරි. ඒක කණ්ණාඩිය ඇතුලේ ප්‍රතිබිම්බය වගේ. ඇහි කරන්නේ. ඇහැට ඊට වඩා දෙයක් කරන්න බැහැ. එතකොට ඔය ප්‍රතිබිම්බය ගැන හිතන එක තමයි මනස
කාර්ය වෙනවා.
එතකොට මේ චිත්‍රය දිහා බලලා එයා තව ඒවා ටිකක් එකතු කරනවා. එයාගේ පරණ අත්දැකීම් ටිකක් මෙතෙන්ට දානවා. ගලපලා ඔව්. මේ දෙක එකතු කරලා තමයි ආවේ කෙනෙක් ඉන්නවා. මිනිස්සේ කියන ටික හරියට. නේද? ඊළඟට ඒ හිතපු දේ අර එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. මේ සතහන අරන් දෙන්න උදව් උනේ මේ මනුස්ස රූපේ. නේ? එහෙම හිතලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා හිතෙන් තමයි දැනගන්නේ මනුස්සෙක් කියලා. ඊළඟට විශ්වාස කරනවා ඒ දැනගත්තු දේ තියෙන්නේ එළියේ. අපි දැක්ක තැන තමයි ඒ පුද්ගලයා ඉන්නේ කියලා හිතනවා නේද? දැන් බලන්න බල්ලට මොකද උනේ වතුරට එපෙන බල්ලට? ගෙත් ඇහෙන් සටහනක් හදලා දුන්නා. ඒ කෘත්‍ය එකම
මනස ලොක් වුණා.
මනසෙන් මොකද කළේ? මේ සටහන දිහා බලලා එයත් එයාගේ පරණත් දෙකීම ගත්තා. කලින් බල්ලෙක්වත් දැකලා තියෙනවා. මේකට පරණ අද්දකීම් එකතු කරලා ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා හිතුවා.
බල්ලෙක් කියන වචනේ නැතත් ඒ හැඩෙන්
යනවා. ඔව්. තව බල්ලෙක් කියලා දැන් හිත කියනවා. ඔහොම පේන්නේ බල්ලෙක්. නේද? ඊළඟට එහෙම කියලා නැවැත්තුවේ නෑ. ඔය හිතපු දේ තියෙන වතුර එළි කියලා විශ්වාස කරනවා. දැන් අපි කරපු වැඩේ ඒ වැඩේ වෙනසක් තියෙනවා.
තම පරතරයක් වෙන්නේ අවි කියන්නේ.
එකම දෙයක් කරලා දුන්නේ. ඕකට කියනවා ලෝකෙට අයිති දැකීම කියලා. ලෝකෝත්තර දැක්මක් නෙවෙයි. අපි බල්ලට තියෙනත් ලෝකෙට අයිති දැකීම අපිට තියෙනත් ලෝකෙට අයිති දැකීම. හ්ම්. අපි දහම උදව් කරගන්නේ ලෝකෝත්තර දැක්මට. දැන් අපි දැන් සෙල්ලා තේරුම් ගන්න ඕන අපි ඉන්න මට්ටම. අපි ඉන්නේ ඇහෙන් දකින්න දකින්න දේ තියනවා තියනවා කියන්නේ.
සහ තියෙන්නේ. ඒක තුළ එළියේ තියෙන එක පදනම් කරගෙන තීරණයක් ගන්න.
ඔව්. එහේ විශ්වාසනේ අපි
විශ්වාස.
දකින්න දකින්න ගහක් දැක්කොත් අර ගහ ඉතින් තියනවා කියන කෙනි. කවුරු හරි මිනිස්සෙක් හරි සතෙක් හරි දැක්කොත් ඌ එතන ඉන්නවා. බල්ලෙක්ව දැක්කොත් අර බල්ලා අතන ඉන්නවා කියලා අපි කියනවා. බල්ලා උනත් දන්න තමන්ගේ ස්වාමියා කියලා නේ ඔක්කොම දැක්කට යන්නේ නැහැ නේ අර ස්වාමියා ඒ පරණ අද්දකින් යලි හිටියේ ඒ යගේ සංඥා නේද දැන් බල්ලත් සමහර මිනිස්සුන්ට බුරනවා සමහර අයට බුරන්නේ එයාට පුළුවන් ඒ වෙන කරගන්න නේද
මේ හොඳ කෙනෙක්ද තරහකාරීද
කියලා අඳුර
ගන්න ඒක බල්ලා කිව්වනේ ඔව් ඒතර යථාර්ථයක් තියෙනවා තුන්වෙනි අවස්ථාවට මේක ස්වාමිකහ වෙන්නේ නැහැ නේද
දැන් ඉස්සෙල්ලා අපි ඉන්න තත්ත්වේ තේරුම් ගන්න ඕනේ. ඒකට තමයි මේ ටික කියන්නේ. දැන් ඔය අපි ඇහෙන් දැකලා කෙනෙක් ඉන්නවා කියලා දැනගන්නකොට ආයතන මුලින්ම ආයතන වෙන් කරගන්න ඕනේ. චක් ආයතනෙයි මන ආයතනෙයි උදව් වෙලා තියෙනවා. වෙන ආයතන නැහැ. ඔය දෙන්නානේ වැඩ කරලා තියෙන්නේ. ඊළඟට අපි එකින් එකට බලනවා චක් ආයතනෙට කරන්න පුළුවන් මොකක්ද? එයාට පුළුවන් ඔය ෆොටෝ එකක් අරන් දෙන එක විතරයි. වර්ණ සටහනක් අරන් දෙන එක විතරයි. ඒ අරන් දුන්නේ මොකද්ද කියලා දැනගන්න එයාට බෑ. හරියට කණ්ණාඩිය වගේ කණ්ණාඩියට ප්‍රතිබිම්බ හදන්න පුළුවන් වුණාට එයා දන්නේ දැන් හිතුවේ කාගේ ප්‍රතිබිම්බද කියන එක දන්නේ නැහැ. ඒක ඒක අඳුරගන්නේ මනසෙන්. හරි. ඒතර මන ආයතනෙන් බලන්නේ ඉස්සරහ තියෙන රූපෙ දිහාද ප්‍රතිබිම්බෙ දිහාද? ප්‍රතිබිම්බෙ දිහා. එහෙම නෝනෙකුත් වෙනවා. මනස බලන්නේ ඇහෙන් එළියේ තියෙන එක දිහා නෙමෙයි ඇහැ සකස් කරලා දීපු එක දිහා තමයි මනස
බලන්නේ. අර රූපෙම නෙමෙයි.
අර රූපෙ නෙමෙයි. ඇහි හැකියාව අනුව හදලා දීපු ප්‍රතිබිම්බය. නේද? ඒකනේ දැන් සමහර සත්තුන්ට පේන්නේ කළු සුදු විතරයි. ඒක ළඟදී ඇහැ හදලා දෙන්නේ කළු සුදු ප්‍රතිබිම්බය. ඒක තමයි මෙයා දැකින්. අපේ ඇහෙට වර්ණ රූප හදලා දෙන්න පුළුවන් නේද වර්ණ රූප අර සමහර ඉන්නේ කලර් ලයින් සමහර පාට තියෙන්නේ එතකොට එයාට ඒ ඇහ හදලා දෙන මට්ටම තමයි එයා දකින්නේ ඔව් ඔව් බලලුන්ට එහෙම නේද ඔව් පාට පේන්නේ නැහැ කියනවා නේද එතකොට මේ එතකොට ඇහි හැකියාව අනුව හදලා දීපු සකහන තමයි දැන් මනස යොදාගන්නේ කොට ඒ සටහනට අනුව හිතන එක තමයි මනස
කරන්නේ.
පරණ අත්දැකීම් එක හිතනවා.
ඊට පස්සේ සංකල්පනයක් කරනවා මේක.
මේ මේ මේක කියලා
ඔන්න. ඒ හැකි කියලා.
ඔව්. හරියට හරි උපකල්පනය. එයා හිතනවා මේ මෙහෙම එකක් කියලා. ඊළඟට එතනින් නවත්පන්න ඒ හිතපු දෙයමයි එළියේ තියෙන්නේ කියලා
විශ්වාස කරනවා.
එතන ඔතන තමයි මුලා. එහෙනම් ලෝකෙට අහු වෙන තැන ඔක. අපේ හිතේ හදපු දේ එළියේ තියනවා කියපු ගමන් ලෝකෙට අහු වෙනවා. දැන් බල්ලා වැටෙන්නේ ඔතන නේද? මෙහෙන් දැකීමෙත් නෙමෙයි, දැකපු දේ ගැන හිතීමෙත් නෙමෙයි. රැවටෙන තැන තමයි හිතපු දේ එළියේ තියෙනවා.
ඒ
හිතෙන් හදපු බල්ලා වතුරේ ඉන්නවා කියනකොට තමයි රැවටිලා තියෙන්නේ. නේද? වතුරට වෙනවා. අපිත් ලෝකෙට අහු වෙන්නේ ඔන්න අපේ.
මට සමහරවිට දැන් අපේ ජීවිතත් එක්ක උඩ අපේ කියවලා අපි ළමයි දැන් නිරවරණ අපි දෙන්නම් ළමයි ළඟට බලංකාර පාසල අපි යම් කුලකවලට ළමයි ටික වෙන් කරගෙන ඉන්නවා මානසික අපේ තියෙන අත්දැකීම
නේ.
ඊළඟට මොකක් හරි වැරද්දක් නාවගම අපි අර එක කුලකකට
දාලා ඉවරයි. එයා හොඳ ළමයාද නරක ළමයාද?
ඒක විතරනේ මීට වඩා සංකීර්ණ දෙයක් තියාගන්න. එහෙම කියලා ඉවරලා දැන් මුගේ මේ ප්‍රවෘත්ති යනවා මෙන්න මේ දේවලුත් දැන් ඉදිරියට කරයි මේ දේවල් කරලා ඇති කියලාත් වගේ මූලික උපකල්පන කරගෙන එතනට තමයි දඬුවම හරි තීරණය. නමුත් ළමයා සම්පූර්ණ අපි රැවටිලා ළමයා නිර්දෝෂ වෙන්න පුළුවන්.
අපිවැරදි තීරණය ගත්තා වෙන්න පුළුවන්
බොහෝ දුරට වෙන්නෙත් ඒකම.
ඕක දැන් අපි හැම අරමුණකටම ඔය සිද්ධිය තියෙනවා. ඇහෙන් ගන්න හැම අරමුණකටම අපේ රැවටීමක් තියෙනවා, මුලා වෙනවා. ඒක තමයි බුදුහාමුදුරෝ පෙන්නනවා මේ ඇහැට මුලා වෙලා. ඇහැ ගිනි අරන් කියන්නේ ආදිත්ත ආදිත්ත පරියාය සූත්‍රේ නේද? ඇහැ ගිනි අරගෙන තියෙන. ගිනි අරන් තියෙන්නේ ඇයි කියලා දැන් හොයාගන්න ඕනේ.
ප්‍රතිබිම්බ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ගිනි අර ගැනීම බලපෑම ඇති කරන කෙනෙක් නේද දස්සන්නේ. හිතන්නේ
නෑ දැන්
චක්කු කෙනෙක් දැන්
ප්‍රතිබිම්බය හැදීමේ වරදක් නෑ.
ප්‍රතිබිම්බේ නිවැරදිව හැදෙනවා.
එතකොට තමයි වැඩ කරන හැක්කේ.
වැඩ කරන හැක් තියෙනවා.
හේ කෘත්‍යය.
ඒ කාර්යය.
ගිනි ගිනි එක වරදක් කරන්නේ හිතත් එක්ක සම්බන්ධ වුණාම අර මිත්‍යාවත් එක්ක
පුරුද්ද
කියන එක එක්කම වෙලා
ගැතු. දැන් අර බල්ලා වතුරට එබෙන බල්ලාගෙන් හිතන්නකො. දැන් බල්ලා දකින්න එකේද වැරද්ද? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන මට්ටමේ හිතන දකින්නෙත් නැත්නම් ඒක ඇසුත්තන්ද වෙලා එහෙම වෙන්න අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඇහැ පාවිච්චි කරන්න රූපෙට අහු වෙන්න එපා. ඇහැ අන්ධ කරගන්න කියන්නේ ඇහැ පාවිච්චි කරන්න ලෝකෙට අහු වෙන්න නැතුව.
නැත්තම්
සත්‍ය දකින්න ඉන්නේ. අර හොඳ උපමාවකුත් දෙනවා අර නිවාප සූත්‍රය කියලා. අර මෝ රංචු හතරක් ගැන කතා කරන්නේ. වැද්දෙක් මෝ වල්ලා ගන්න තනකොළ ඕවලා තියනවා කැලේ නැද්ද. පෙරෙතෙන්ට තනකොළ කන්නේ නම මෝ ටික වැද්ද අල්ලා ගන්න. හරි. පළවෙනි රංචුව මෝඩයි නිකම්ම අහුගෙනවා. දෙවෙනි රංචුව පොඩ්ඩක් හිතනවා මේ කලින් මෝ ටික නෑ මේ වැද්දෙක් අල්ලාගෙන තියනවා. ඈ උන් කරන්නේ වැද්ද නැති වෙලා බලලා ඇවිල්ලා තනකොළ ටික කාලා අපි කැලේ හැංගෙමු කියලා හැංගෙනවා. හැබැයි වැඩි ඈතට යන්නේ නැහැ. මොකද ආයේ තනකොළ ගන්න ඕනේ. ඒ තණ්හාවක් තියෙනවා. හරි. වැද්ද බලනවා තනකොළ කාලා මෝ ටික නැහැ. මුන් ටික ෂුගර් එකට ළඟපාත හැංගිලා ඇති කියලා ඊළඟ සැරේ අර කැලේ පොඩ්ඩක් අල්ලලා රටක් කරනවා. ඊළඟට දෙවෙනි මෝරංචුවක් අල්ලා ගන්න. තුන්වෙනි මෝරංචුව දෙකම දැකලා තව ටිකක් ඈතට ගිහින් හැංගිලා ඉන්නවා. වැද්දා ඔකත් දැකලා ඒ ටිකත් අල්ලා ගන්නවා. තව ටිකක් එහා ඉඳන් වැද්දොත් ඉන්නවනේ කට්ටිය. ඒක తీලා ඒ කට්ටියත් අල්ලා ගන්නවා. හතරවෙනි රංචුව ඊටත් වඩා ඥානවන්තයි. ඒගොල්ලෝ මේ සිද්ධිය දැකලා තනකොළ කාලා ඒ පැත්ත බලහතක ඉන්න කැලින් ටිකක් ඈත යනවා. දැන් වැද්දාට අල්ලන්න බෑ. වැද්දත් ඒ වැඩේ අතාරිනවා ගමන් නෑ. මට ඒ මෝ නැති වුණාට මේ රැවටිලා එන ටික මට ඇති කියලා. එයා ඒ ටිකෙන් අල්ල ගන්නවා. එතකොට ඔය හතරවෙනි මුරංචුව වගේ තමයි ඇහැ පිරිසිඳ දැකලා ඉන්න ඇත්තටම රහතන් වහන්සේ. ඇහත් පාවිච්චි කරනවා ලෝකෙට අහු වෙන්නේ කියන මට්ටම. එතෙන්ට එන්න තමයි මේ මාර්ගයක් තියෙන්නේ. ආයතන පිරිසිදු දකින්න
කිව්වා.
බාහිර දෙකින් ගැන සිදුසුම. ඔව්. ඒක කියලා හික්මෙන්න පුළුවන් නම් රහත් වෙන්න පුළුවන්. මේක අපි ඉන්න මට්ටමත් එක්ක අපිට බලන්න වෙනවා. ඕකේ තව ලස්සන සූත්‍රයක් තියෙනවා, ගැඹුරු සූත්‍රයක්, මේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය කියලා. උන්නාබ උන්නාබ බ්‍රාහ්මණය.
උන්නාබ
නෑ, ඒක අර අකුරු කියවන්න බැරුව මේ සමහර වෙලාවට හයන්න වගේ වෙදිලා තියෙන බ ඒක. උන්නාබ බ්‍රාහ්මණ. මේ බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න වගේක් අහනවා. අහන්නේ මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. කියන්නේ අපේ ඇහැ කන නාසය දිව ශරීරය ගැන මේ අහන්නේ. ඒකේ වචන තුනක් තියෙනවා. ඒක හොඳට හිතන්න ඕන තුනක්. නානා විෂයානි නානා ගෝචරානි. නානා විෂයානි කියන්නේ මොකද? ඇහැට විෂය වෙන එක කනට විෂය වෙන්නේ. ඒකේ කායතන විෂය වෙනවා. නාසයට අහු වෙන විෂය වෙන ඒවා ඇහැට විෂය වෙන්නෙත් නැහැ, කනට විෂය වෙන්නෙත් නැහැ නේද? ඒ ටික පැහැදිලි ඉන්නේ නේ. නානා විෂයානි. ඊළඟට නානා ගෝචරානි කියනවා. දැන් විෂය වෙන එක තමයි එයාගේ ගෝචර භූමිය. අර මුවට තනකොළ වගේ ඇහැට නම් රූප, කනට නම් ශබ්ද නේද? නාසයට නම් ගඳ සුවඳ. ඒවා ඒ ගෝචර භූමි. ගෝචර රූප කියලා කියනවා. එතකොට ඒ ගෝචර භූමිය ගත්තාම ඒකේ වෙනසක් අත්දකින්න පුළුවන්. ඇහැට පුළුවන් වර්ණ රූපවල වෙනසක් අත්දකින්න. කනට පුළුවන් ශබ්ද අතර වෙනසක් අත්දකින්න පුළුවන්. ඒ ශබ්ද සංඥා අතර වෙනසක් වෙන් කරගන්න කනට පුළුවන්. වෙනස්කම් තෝරගන්න පුළුවන්. මේ අපි කතා කරන ශබ්දේ එළියෙන් එන ශබ්දේ වෙන් කරගැනීමේ හැකියාව කනට තියෙනවා. නේද? සත්ත සංඥාතක වෙනස. ඒ ගෝචර නානත්වයක් තියෙනවා. ඒ ගෝචර වෙන දේවල් වලත් නානත්වයක් තියෙනවා. තේරෙනවද? නානා විෂයානි. ඒ කියන්නේ අනිත් එක්කෙනෙකුට විෂය වෙන එක දැන් ඇහැට විෂය වෙන ඒවා කනට විෂය වෙන්නේ නැහැ. නේද? කනෙන් රූප දකින්න බෑ. සද්ද විතරයි. එයාගේ විෂය වෙනස්. ඒ විෂය තුලේ නානත්වය ගෝචර භූමියේ නානත්වයක් තියෙනවා. නානා විෂයානි නානා ගෝචරානි. මේ බ්‍රාහ්මණය ඊටත් වඩා හිතනවා. දැන් අපි ඔච්චර හිතලා තියෙනවද බලන්න ඇහැ කන නාසයෙන්. නානා විෂයානි නානා ගෝචරානි එච්චර විතර නෙමෙයි. ඒවයි ගන්න අරමුණු විඳීමේ හැකියාවත් ඒගොල්ලන්ට නැහැ කියලා. හරි ඉස්සෙල්ලා කියපු එක. ඇහැට හැකියාව නැහැ රූපේ මොකද්ද කියලා අඳුරගන්න. කනට හැකියාව නැහැ සද්දේ දැන් අහන්නේ මොන සද්දේද කියලා අඳුරගන්න බෑ ඒක. සද්දේ අරන් දෙන්න විතරයි පුළුවන්. හිත
තමයි තියෙන්නේ.
ඔව්. හිතනේ අඳුරයි නදී. එතකොට මේ බ්‍රාහ්මණයවිල්ලා අහනවා මේ පස් දෙනා නානා විෂයන් නානා ගෝචරානි ඒගොල්ලන්ගේ අරමුණු විදීම හැකියාවක් නැහැ. කවුද මේගොල්ලන්ට පිළිසරණ වෙන්නේ කියලා මේ පස් දෙනා ප්‍රශ්නය අහනවා. කවුද පිළිසරණ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා මනස. එතකොට හැට කනට නාසයට දිවට ශරීරයට පිළිසරණ මනස. කියලා.
ඉතින් මධ්‍යගතය එතනින්
ඊළඟට අහනවා මේ මනසට කවුද පිළිසරණ? මන්නේ ප්‍රශ්න උත්තර ටික කියන්න ඉස්සෙල්ලා පස්සේ මොකද කියලා හිතමු. ඒතර මනසට පිළිසරණ සතිය කියලා කියනවා. ඊළඟට අහනවා සතියට පිළිසරණ කවුද? සතියට පිළිසරණ විමුක්තිය කියනවා. ඊළඟට අහනවා විමුක්තියට පිළිසරණ කවුද ඇහුවහම නිවන කියලා. විමුක්තියට පිළිසරණ නිවන. ඔය විදිහට තමයි මේ ප්‍රශ්න උත්තර ටික යන්නේ.
එයා හැබැයි අහනවා නිවනටත් මොකද්ද කියලා.
ඔව් එයා අහනවා ඊළඟට නිවනට පිළිසරණ මොකද්ද ඇහුවහම කියනවා. ඔන්න ප්‍රශ්න ඉක්මවා ගියා. සීමාව ඉක්මවා ගියා.
හරියට ගන්න බැරි.
ඔව්. එතනින් ඔව් හරියට ගන්න බැරි වුණා. ග්‍රහණය කළේ නැහැ. නිවනට පිළිසරණක් නැහැ. එතන තමයි කෙලවර කියලා දේශනා කරනවා. ඒ ටික අහලා පැහැදිලා බ්‍රාහ්මණයා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අනෙක් වික්ෂුන් වහන්සේලාට කියනවා ඔය බ්‍රාහ්මණයා දැන් මිය ගියොත් එහෙම ආයේ කාමලෝකවල උපදින්නේ නැහැ කියලා. ඒ තව විදිහට කිව්වොත් අනාගාමී. අර ප්‍රශ්න ටිකට උත්තර ටික ලැබුණාම ඒකේ තියෙන්නේ අනාගාමී වෙන්න තරම් එතන ධර්මයක් තියෙනවා. හරියට තේරුම් ගත්තා. ඒ බ්‍රාහ්මණයා එතෙන්ට එන්න කලින් බුද්ධාගමේ නෙවෙයි. දෙලිටෙන්දමත් දන්නේ. හැබැයි මේ කියන දේ හරියට නුවණින් හිතලා අහලා ප්‍රශ්න ටික ඇහුවේ.
බුද්ධිමත් ප්‍රවේත් තියෙනවා.
ඔව්. දැන් ඒක තමයි. දැන් ආයතන ගැන කොච්චර හොයලා තියනවද ඔය පළවෙනි ප්‍රශ්නේම අහන්න නේද? නානා විෂය නානා ගෝචර ඒවට අරමුණු විඳින්නත් බෑ කියන කරුණු තුනම දැකලානේ.
ඒක සද්ධාතුක නෑ නේද ඉතින්?
ඔව්. මෑ නුවණින් හොයන්නේ. දැන් ශ්‍රද්ධාවක් තිබිලා නෙමෙයි. අන්න අර මුලින්ම කතා කරපු එක. වෙයි නුවණින් මේක හොයන ආයතන ගැන. එතකොට දැන් එයා මේ ටික හිතටම මේ ආයතන පහ ගැන දැකලානේ ওই ප්‍රශ්නේ අහන්නේ. එතකොට එයාට පිළිසරණ මනස කියන එකත් අවබෝධ වෙනවා. මනස ගැනත් නුවණ පිහිටලා තමයි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ. මනසට හොඳට නුවණින් බලලා නේ අහන්නේ. නේද? ඔහොම අහගෙන ගිහිල්ලා හැබැයි නිවන හරියට යනකොට තේරෙන්නේ නැහැ. ඒක නේ අහන්නේ නිවනට පිළිසරණ කවුද කියන්නේ? නේද? ඔව්. එතකොට තේරුම් ගන්න පුළුවන් තාම අර රහත්ුන් නැහැ. ඊට කලින් නැවතිලා තියෙනවා. ඒකයි අනාගාමි කියන්නේ. එහිඳ තමයි අර නිවනෙනුත් එහා දෙයක් ඇහිවේ. හැබැයි අහපු ප්‍රශ්න ටිකේ උත්තර ටිකේ ඔතන තියෙනවා මේ අඩු ගානේ ඇත්තටම නිවනට දක්වා මාර්ගේ තියෙනවා. දැන් යාට ශක්තිය තිබුණා එකෙන් අනාදාන. දැන් ඔතනත් තියෙනවා ආයතන පිරිසිඳ දකින්න විදිහක් ඔය පෙන්න. නේ? ඔව් එයා හිතපු කොටසකුත්
තිබුණා.
ඔව්. ඒ කියන්නේ දේශනාවට නේද ප්‍රඥාවට සතියේ ඉඳලම එයාට බුදුහාම
බුදුන් ස්තනති විදිහට. හැට කරන්න පුළුවන් මොනවද?
සීමාවන් ටික
මොනවද? සීමාව අඳුරගෙන. නේද? හැට කරන්න පුළුවන් හැකියාව අඳුරගෙන, සීමාව අඳුරගෙන. ඊළඟට ඒගොල්ලන්ගේ කෘත්‍යයත් අඳුරගෙන ඒගොල්ලන්ට අරමුණ බුක්ති විඳින්න බෑ කියන එක. මම කිය කන්නාඩියක් වගේ නැත්නම් කැමරාවක් වගේ කියලා
හැම බෑ ගන්නවා. ඉතින් එහාට යන්න නම් කාගේ හරි තව උදව්වක් ඕන.
තව උදව්වක්
දෙන්න ඕන කියන එකනේ.
ඔව්.
මනස.
ඔව්. දැන් ඒ ටික නම් අපටත් දැන් මේ හිතා ගන්න පුළුවන් නේද? ඇහැට මොකද්ද අරමුණ බුක්ති විඳින්න බෑනේ. අරමුණ විඳින්න නම් මනස.
මනස සම්බන්ධයි.
මනසේ උදව්වක් ඕන.
දැනීම වශයෙන්
තියෙනවා.
නමුත්
ඒ අරමුණ මොකක්ද? ඔව්. එහෙනම්
වෙනකොට
මේක ප්‍රඥාන්තකින් තමයි. දැන් එකන් හිතන්න මනායතනේ නොතිබුණා නම් එහෙම.
ෆිසිකල් නෙවෙයි.
අපිට.
ඒක රූපයක් තියෙනවා. නෝන් දිනවලට.
ඒක පිටින් දාලා
තියෙනවා.
ඒක ෆොටෝ ටිකක් ගත්ත නැවතුණා. නේද? ඕකට රූප හදලා එළියෙන් තියෙන කොටස නෑ නේද?
සස්කන්නේ
හිතා ගන්න පුළුවන්ද මෑණියන් අහසට අර දිත්තේ දික්කමත් නම් කියන එක මනසෙන් මුලාවෙන් කරන ටික නැති වෙනවා
ඒකමනේ
ටික අවබෝධ කළා. එතන තියෙනවා අර මං කියේ ඥානං පස්සං කියන ಜಾති දෙක අහලා දැනගන්න කොටසයි ඔබ දකින්නේ. දකින්නේ තමයි අමාරු. මේ දැක්ම ඇති කරගන්න තමයි අපි ওই ධර්මය අහලා විමසන්න ඕන. ඔව්. මේ උත්සාහ දරන්නේ ඒකට. ධර්ම සාකච්ඡාව උදව් වෙන්නේ ඒකට. දැන් සාකච්ඡාවෙන් දැනගන්නා මෙහෙම දෙයක් තියෙනවා කියලා ඊළඟට නුවණින් ඔක බලන්න. තමන්ගේ දැක්ම කරගන්න. ඔව්. එහෙම වුණත් තමයි සම්මාදිට්ඨිය. ඥානං පස්සන් යතබුතං එයාට තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. හරි. ඇහැ ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, ශරීරය ගැන හිතට නුවණින් දකින්න තියෙනවා. ඒක අපි දැනට දන්න මට්ටමට වඩා එහාට ගිය දෙයක්. දැන් තේනවද? දැන් ඔන්න පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් අර ලෝකෙට අහු වෙලා කරන භවනායි ලෝකෝත්තර පැත්ත. එළිය දෙයක් තියනවා කියන එකේ ඉඳන් කරන්න පුළුවන් භවනා ටික. ඒකට ලෝකෙට අහු වෙලා ඉවරයි නේද? ලෝකෙට කියනවා ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෙට අයිති භාවනා. ඒකට කියනවා පූර්ව ප්‍රතිපදා කියලා. ඒකත් කරන්න ඕන. මොකද ඒකෙන් නීවරණයටපත් කරගන්න පුළුවන්.
පදනමක් වෙනවා.
පදනමක් වෙනවා. මොකද නීවරණයටපත් වුණ මනසටමයි දහම දකින්න පුළුවන්. හා? නීවරණයටපත් කරන්න උපක්‍රමයේ තමයි පූර්ව ප්‍රතිපදාව. අපි ශරීරයක් තියනවා ඕක පොඩ්ඩක් අඩලා බිඳලා බලනවා. ඒකේ තියෙන කෙලස් පොඩ්ඩක් අඩු කරගන්න. මේ තාම ඇත්ත ඇති හැටි දකින්න නෙවෙයි.
සත්‍යය විතර කියලා මම කියන එක ඉවත් වෙන්නේ නැහැ.
ඉවත් වෙන්නේ නැහැ. ඔන්න ඔය නුවණ තිබුණොත් ඊළඟ පැත්තට යන්න පුළුවන්. ඔතන දැන නොගත්තොත් වෙන්නේ අර භාවනා ටික කරලා නවතින. නීවරණයට වෙනකොට හිතෙනවා මාර්ගඵල ලැබුණා කියලා.
දැන් මම භාවනා කරනවා.
මම භාවනා කරනවා. මං මෙච්චර භාවනා කළා මං දැන් මෙච්චර දියුණුයි. නේද? ඕගොල්ලෝ දන්නේ නැ මේවා රූප කලාප දන්නේ නැ නේ ඕගොල්ලෝ. මම දන්නවා. පතර මහා ධාතු දන්නේ නැ නේ ඕගොල්ලෝ. මම දන්නවා. තේරුණාද?
මම උගන්වන්නවා.
ඒක උගන්වන්නත් පුළුවන් එතකොට. ඒ තමන් දන්නවා කියලා මානේ එන්නේ.
පද්ධතියක් හැටියට මම කියන බුද්ධලේ පද්ධතියක් හිට ගත්තොත් සංගතකට කරනකොට කොතන ඉඳන් දාපෝ අරන් විග්‍රහ කරන්නේ මනස කියන එක ගන්නවා වෙනම සංගතකයක් එක්ක
ගන්නවා. ඔව් එක්තරා විදිහක එහෙම එකක් තමයි මේ ආයතන පහයි මනසයි වෙන් කිරීම.
ඔව්.
හැකනනාසයේ දිව ශරීරය ඒගොල්ලන්ට පිළිසරණ තියෙන්නේ මනස.
මනස. මනස සත්‍යයක් කියලා අපිට පිළිතුරු සපයනවා නේද?
ඔව් දැන් මෙතන තියනානේ දැන් ඔතන පටන් ගැනීම. අර ආයතන පහට වඩා මනස වෙනස්. මනස නැතුව අර පහට මුකුත් කරන්න බැහැ. මනස පිළිසරණ නැතුව අරමුණු බුද්ධිය ඉඳින්න බැහැ.
නෑ නෑ එතන ප්‍රතිබිම් හැදෙනවා විතරයි නෙවෙයි ගොඩක්
කරන්නේ. එහෙනම් අර පස් දෙනාට මුකුත් කරන්න පුළුවන්. බෑ. සංඥාවක් කරන් දෙනවා ඇරෙන්න ඔය දෙයක් කරන්න බෑ ඒගොල්ලන්ට. නෑ. එහෙනම් පුළුවන් රූප සංඥාවක් කරන් දෙන්න විතරයි. කනට පුළුවන් ශබ්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. ඊට වඩා දෙයක් ඒගොල්ලන්ට කරන්න බෑ හැකියාවක් නැහැ. ඒකට ඒක ද තේරුම් ගන්න ඒගොල්ලන්ගේ අර ගෝචර භූමිය අඳුර ගන්නවා. මුල කියපු දෙක නානා විෂයානි නානා ගෝචරානි කියන එක හිතට තේරුම් ගන්නවා. ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් අරන් දෙන්න විතරමයි. කනට පුළුවන් ශබ්ද සංඥාවක් අරන් දෙන්න විතරමයි. නේද? අඩු ගානේ වෙන කෙනෙක් කරන වැඩේවත් කරන්න බෑ.
ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ ඒක නේද?
ඔව්.
ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ ওই ටික.
ඔව්.
දැන් මම කියන පුද්ගලයා ඉවත් වෙනකොට
එතන නෑ මෑණියන් අහස එතන ඉන්ද්‍රිය ධර්ම කියනකොට අර පහක් ගන්නවනේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. මෙතන එන්නේ ආයතන කුසලය. ආයතන සංවර සීලය කියන එකට මේ එන්නේ. අර සීලේ කොටසක් නේ. නැ ආයතන සංවර සීලයට එන්න නම් ආයතන පිරිසිඳ දකින්න. මේක ආයතන කුසලතාවය තමයි දැන් ආයතන ගැන කරන්නේ. එතන වැඩෙනවා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩෙනවා. ඔව්. මොකද ප්‍රඥාව වැඩෙනවා. දැන් මේව දකින්නකොට ලොකු ශ්‍රද්ධාවක් එනවා. බුදුරජාණන් වහන්සේ මේව දේශනා කරලා තියෙනවා. අපිට දකින්න බැරි වුණා. නේද? මේක ඇත්තනේ කියලා අර ශ්‍රද්ධාව. ඊළඟට මේකට උත්සාහ කරන්න හිතෙනවා වීරිය. තර සද්දා විරිය දැන් ඔබ කරනකොට සතිය
වැඩෙනවා
සිහියෙන් ඉන්න වෙනවා ආයතනෙ. අර සද්දා විරිය සති සමාධිය හැදෙනවා
ඒක.
ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. හැබැයි මෙතන ඉන්ද්‍රිය කියන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය ඒ විදිහට ආයතන වලට ඉන්ද්‍රිය කියන අර මූලිකත්වය ගන්න හින්දා. දැන් හැමුල් වෙලා තමයි වර්ණ සංඥා. ප්‍රධානත්වය
පංචේන්ද්‍රිය.
ඔව් පංචේන්ද්‍රිය කියනකොට මේ
අසකනනාසේ
එක ආයතන මත මුල් වෙලා කියන ප්‍රධාන වෙලා කියන පැත්තෙන් ඉන්ද්‍රියද. ඒතර මේ ඉන්ද්‍රිය සංවරයට ඕන මේ ආයතන කුසලේ අම්මත් එන්න ඕන. ආයතන කුසල ඇහුන්නේ නැහැ නේ. ආයතන කුසලයේ ඇති කරගන්න තමයි මේ ආයතන පිරිසිඳ දකින්නේ. ආයතන අපි වෙන වෙනම අරගෙන බලන්න ඕන. මෙයාට පුළුවන් මොනවද? මෙයාගේ හැකියාව මොනවද? එතකොට එයා කරන්න පුළුවන් දේ අඳුරගත්තොත් හරියට එයා අපිව මුලා කරන ටිකට අපි අහුවෙන්නේ නැහැ. මේ ආයතනවල ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේට වඩා වැඩි මුලාවකට අපි අහු කරනවා. විඥානයේ මායාකාරය තියෙනවා. අනේ මායාව අඳුරගන්න නම් විඥානය ඇති වෙන්නේ කොහෙන්ද? ආයතනයක් එක්ක.
ආයතන
විඥානයකට නිකන් ඇති වෙන්න බෑ නේද? එක්ක චක්කු විඥානේ, සෝත විඥානේ, ආයතනයක් එක්කමනේ, ඉන්ද්‍රියක් එක්කමනේ විඥානේ ඇති වෙන්නේ. ඒකට ඒ විඥානේ අපිව මුලා කරන. ඇයි මුලා කරන්නේ? අපි මේගොල්ලන්ගේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. ඥානං පසං යථා භූතං කියන එක නැහැ. නදන්නකම නිසා තමයි මුලා වෙන්නේ. ඒ හින්දා තමයි මේක ඒකලංගේ ඇත්ත ඇති ඇති දකින්න කියන ආයතන පිරිසිඳ දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නේද? ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලාම දේශනා කරනවා. හරි. මත ඒකල තමයි අපි මුලා කරලා තියෙන්නේ. මායාවට අහු කරලා තියෙන්නේ.
එතනදී මුත්‍යාවයි සත්‍යයි කියන අතර ගම් දෙකක් එතන තියෙනවානේ. ඒක රූපයක් ගත්තත් මුත්‍යා දෘෂ්ටියකුත් වෙනවා සත්‍ය දෘෂ්ටියකුත් වෙනවා. එතනදී
පෙර පුරුද්දත් උදව්
වෙනවා. පෙර පුරුද්ද තමයි
නම් මේක. පෙර පුරුද්ද කියන්නේ අපි ආයතන වලට මුලා වෙලා ආයතන පාවිච්චි කිරීම. ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි අපි අතීතයේ ආයතන පාවිච්චි කරලා තියෙන්නේ. සංසාරේ මේ වෙනකන් ධර්මයක් අහලා දකින්නකන් අපිට අර ආයතන කුසලයේ කියන එක නැහැ. අවබෝධ කරගන්න. එතකන් අපි ආයතන මුලා වෙන්නේ පාවිච්චි කරලා තියෙන්නේ. අන්න ඒ පුරුද්ද එන. ඒ පුරුද්ද නිසා තමයි අපි දකින්නකොටම ආයෙදී තියෙන දෙයමයි දැක්කේ කියන.
අන්න ඒක තමයි මට කියන්නේ. කියන්නත් ඒක අහගෙත් මම ඒකෙන් තමයි සමංගෙ තියෙන පුරුදුන් කමාරී වඩ කමාවම හින්දා අපි දැරදිම උපකල්පනයකට එනවා සත්‍යයේදී තියෙද්දි.
ඔව් දැන් අපි බොරුව ඇත්ත කරගෙන ඉන්නේ. ජීවත් වෙලා තියෙන්නේ.
ආශ්‍රව කියන්නේ වනේ.
ආශ්‍රව. ඔව්. පෙර ඇසුරු කරපු දේවල් පල්ලෙවි තියනවා මේ. ඔව් ඒවා ආය ආය ගලාගෙන එනවා.
සත්‍යයක් ඇති. අසත්‍ය වැඩි.
සත්‍ය දකින්න නම් දහමක් අහලා නුගණින් දැක්කනම් විතරයි. එහෙම දැක්කනම් අපි තාම ඉන්නේ නැහැ. නේද? දැකලා නැති හින්දානේ අපි තාම ඉපදි ඉපදි මෙරි මෙරි යන්නේ. දහම ඇහුවත් දැකලා නැහැ. අහලා ඇති. අනිත් බුදුවරු හම්බ වෙලා ඇති. දහම දැක්කනම් සසරේ ඉන්නේ
නැහැ. සසරේ ඉන්නේ කියන්නේ.
ඔව්. අපට අහලා තිබුණාට දැකලා නැහැ. ඥානං පස්සම් කරගෙන නැහැ. ඒකයි මේ කියන්නේ. දහම අහලා තිබුණාට තමන්ගේ දැක්මක් කරගෙන නැහැ. යථා භූතය. හරි. මේ ජීවිතේ හරි අපි උත්සාහ කරන්න ඕන නැහැ ඒක. අහපු දහම දකින්න. තමන්ගේ දැක්මක් කරගන්න. ඉදාට තමයි සම්මා දිට්ඨිය ආවා කියන්නේ.
තව විදිහට කරමු ප්‍රතිබිම්බයේ නියම රූපේ මොකක්ද කියලා දැනගන්න අවශ්‍ය දැක්ම තියාගන්න කියන එක නේද? දැන් අපිට දැන් චක්කෝලින් ගන්නවා නම් ප්‍රතිබිම්බය.
ඔව්.
ඒක නිවැරදිම මෙන්න මේකයි කියලා කියන්න අවශ්‍ය වෙන දැනුම නේද අපිට දැන් දැක්ම නේද අපිට ඕනේ.
ඒකේ අඳුර ගන්න ඕන දැන් අපි ඉන්න තත්ත්වෙයි ඇත්ත තත්ත්වෙ. දැන් ප්‍රතිබිම්බේ හම්බ වුණහන් අපි මොකද කරන්නේ? ඔය එළියේ තියෙන එකමයි කියලා විශ්වාස කරනවානේ. ඔය දැක්කේ නේද දැන් දේමයි කියලා.
මෙතෙන්දි දැන් අපිට දැන් මේ සාකච්ඡාවත් එක්කම දැනෙනවානේ මේ දකින හැමදේම සත්‍ය නොවේ. මේ සබෑව ඊට වඩා වෙනස් දෙයක් වෙන්න පුළුවන් කියලා ඒක
දැන්
උත්සාහ කරනවානේ.
ඔව්. ඒ උත්සාහ කරන්න අපිට වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැන් ඉන්න තත්ත්වේ තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඇත්ත තත්ත්වෙ මොකක්ද කියලා වෙනම තේරුම් ගන්න ඕනේ. ඇත්ත තේරුම් ගන්න තමයි දහම උදව් කරන්නේ. දැන් ඉන්න තත්ත්වය තේරුම් ගන්න ඕන. අර වතුරට එබෙන බල්ලගේ මට්ටමේ තමයි අපි තාම හැපාවිච්චි කරන්නේ. මොකද දකින දකින දේ එළියේ තියනවා තියෙන මට්ටමේ නේද අපි හැපාවිච්චි කරන්නේ. අතන අර පුටුවක් තියෙනවා. පුටුව අතන තියෙන හින්දාමයි මේ පේන්නේ කියන එකේ නේද අපි ඉන්නේ. අර පේන පුටුව අතන තියෙනවමයි කියන එකේ නේද අපි ඉන්නේ. දැන් ඒකයි අර වතුරට එබෙන බල්ලා කිව්වොත් අන්න බල්ලෙක් ඉන්නවමයි. ඇයි? මට පේනවා. පේන නිසා ඉන්නවා. නැත්තම් ඉන්න නිසා තමයි ඔහොම පේන්නේ. කියලා නිකු හිතන්න. උගේ මානසිකත් එක්ක. අපිත් ඉන්නේ ඔය මට්ටමේමයි. අර පුටුව අතන තියෙන හින්දාමයි මෙහෙම.
එතෙන්දී අපි නානත්තකාය නාතනාක එකෙක් කෙනාගේ දැක්ම වෙනස් වුණා බැලුවද?
වෙනස් වුණාට
දැන. නෑ කියන්නේ සාමාන්‍යයෙන් නිවැරදිම නෙමෙයි.
ඔව්.
වැරදිමත් නෙමෙයි ඔය අතර අවස්ථාව වෙන්න
බැරි කිසිම එකෙක් කෙනාගේ වෙනසක් තියනවා. දැන් අපි වෙනස තිබුණාට දැන් අපි ඔක්කොම
එයා ප්‍රැක්ටිස් යම් මට්ටමක ප්‍රඥාමත් මට්ටමකින් බලනවා කියලා මම දැන් ධර්ම දැකලම නෙමෙයි.
හා ශක්තිය ඒකට අපි ප්‍රඥාව අඳුර ගන්න ඕන. යථාභූත ස්වභාවය මොකද්ද? අපි ඉන්න ස්වභාවය මොකද්ද?
නෑ හැමෝම එක විදිහම දකින්නේ නෑ කියලා මට
හිතුනා. නෑ ඒක නෙමෙයි. දැන් මම ඉන්නේ Taman ඉන්නේ කොතනද කියන එකයි මේ හොයන්නේ. අන්තය අපිට වැඩන්නේ තම තමන්ගේ අවබෝධ කරගන්න. යථාභූත ඥානය තමන්ට ගන්න ඕනේ. ඒකට බලන්න මම ඉන්නේ මොන මට්ටමේද? අර අතන පුටුව දකිනකොට අතන පුටුවක් තියෙනවා කියලා විශ්වාස කරන මට්ටමේ නම් ඉන්නේ. ඒක අපේ පරණ පුරුද්ද.
පරණ පුරුද්දක්
නේද? ඒක දැනට වැරදි කියන්නේ නැපා. ඒ අපි ඉන්න තත්ත්වය. පුටුවක් තියෙනවා
මම දකිනවා. මම ඉන්නේ
දැන් ඒක හැබැයි නුවණින් බලලා නෙමෙයි. අපි පෙනෙන බාහිර දැකලා අපි විශ්වාස කරන මට්ටම.
නුවණින් බලන පේන හින්දා තමයි මේ රූපේ මේ වැටිලා තියෙන ඡායාව. නමුත් මනසින් මේක දැක්කේ මේ.
දැන් අපි ඉන්න මට්ටම තමයි පේන දේ තියෙනවමයි කියලා විශ්වාස කරන මට්ටම. දැන් ඊය අසන පුටුවක් තියනවා කියන්නේ පේන හින්දා. ඒක තමයි අපි ඉන්න මට්ටම. ඕක තමයි ලෝකෙට
ආවේ. මනසේ තියෙනවානේ අපි අරගත්ත සංඥා කේකේ තමයි ඒක බලන්නේ.
මේ තිස්සලා පුටුවක් දැකලා තියෙනවා මේ තියෙන පුටුවක් කියලා සංඥාවක් අපි ගන්නවා.
මනසෙන් ගන්න ඒ වැරදි වැරද්ද.
ඔව්. අනිත්‍යද එක්ක නෑ ලෝකෙ අපි මේ තිස්සලා දැකපු නැති දෙයක් අහම් වැක්න සිද්ධ වෙන්නේ. ඒකෙදි අපි ඉතින් අපිට තීන්දුව ගන්න ඉතින් ඒක වැරදි තීන්දුවක් තමයි ගොඩක් කරගන්න. කොහොමද ගන්න වෙන්නේ වැරදි තීන්දුවමනේ?
අර දැන්
සත්‍ය කින්ගලන්න තේරෙන්නේ
දැකලා නැති මොකක් හරි කියන්න. එතකොට අන්න පුටුවක් වගේ දෙයක්.
ඊට පස්සේ වගේ කියන කතන්දරේ අයින් වෙන්න පුළුවන් කක්
කරන්නේ. ඊළඟ සැරේ දකින්න ආරයි දා දැක්ක එක. එතන පෙර ඇසුර දැන් උදව් වෙනවා අඳුර ගන්න. දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඔක අඳුරගත්තද නැද්ද කියන එක නෙවෙයි. දකින දේ එළියේ තියනවද? එළියේ තියෙන දෙයමද මේ දකින්නේ? ඒක දැන් බලන්න අර බල්ලගේ ප්‍රමාණයෙන් ඔය කඩා ගන්න පුළුවන්. දැන් බල්ලෙක් ඉන්න බල්ලෙක්ද මේ දැකලා තියෙන්නේ? නැත්තම් පේන නිසා ඉන්නවයි කියන එක හරිද? මේ දෙපැත්තකින් මුලාවක්. පේන නිසා පේන දේ තියනවා කියන එකත් මුලාවක්. නැත්තම් මෙහෙම පේන්නේ එළියේ තියෙන නිසාමයි ඒකත් මුලාවක්. ඔයද වතුරේ බල්ලෙක් නැහැ. බල්ලෙක් ඉන්න හින්දාමයි පේන්නේ කිව්වත් වැරදි. බල්ලෙක් වගේ පේන හින්දා බල්ලෙක් ඉන්නවා කිව්වත්
තියෙන්නේ පේනවා පේන දේ තියෙනවා
කියන එක තමයි වැරද්ද. හරිද? ඒ මුලාවන් දෙක අඳුර ගන්නවා. තියෙන නිසා පේනවා කියන එක එකක්. හරි. මෙහෙන් පේන හින්දා අරෙහි තියෙනවා කියන එක ඒ
දෙකම වැරදි.
දෙකම වැරදි. ඒ මුලා වෙන්න පුළුවන් විදි දෙකක්. එළිය තියෙන නිසාමයි මෙහෙම පේන්නේ කිව්වත් වැරදි. මෙහෙම පේන නිසා එළියේ තියෙනවමයි කිව්වත් වැරදි. දැන් අපට මිරිඟුව පේනකොට වෙන්නේ ඒක.
මිරිඟුවක් වගේ. සංඥාවක්
අපි කිව්වොත් වතුර තියනවා කිව්ව ප්‍රවටුණානේ. තියනවා කිව්වොත් අත්තේ මොකද? එළියේ වතුර තියනවමයි. දැන් වතුර වගේ පේන හින්දා තියනවා. කියලා තර්ක කරන්න පුළුවන්. එහෙම නැත්නම් එහි වතුර තියන හින්දාමයි මෙහෙම
පේන්නේ.
ඒකත් අපට තර්ක කරන්න පුළුවන්. ඔය දෙකම වැරදි.
දෙකම වැරදි කරන්නේ.
එතකොට එහෙන් අපිව මුලා කරන අන්න දැන් ඒක විධාන දොරකින් නෑ නෝ මේ දැන් සංඥාව. දැන් ඇහෙන් අරන් දෙන්නේ රූප සංඥාව විතරනේ. සංඥා උපමා කරනවා මිරිඟුව. නේද? සංඥාව මිරිඟුවටනේ උපමා කරලා. ඒකට තේරුම් ගන්න ඇහෙන් අරන් දෙන්නේ රූප සංඥා විතරයි. කණෙන් අරන් දෙන්නේ ශබ්ද සංඥා විතරයි. මේ සංඥා මට්ටම මිරිඟුවක්. අපි ඒකට රූප හදලා බාරගත්තට සංඥා බුද්ධ දේශනාව තමයි සංඥා මිරිඟුව කියන්නේ.
සංඥාව හදාගත්ත එක නේද?
සංඥා කියන එක අපි දෙපැත්තකට ගන්න එකක් තමයි අර නමක් දෙන එක. දැන් නමක් දෙන මට්ටමෙන් එහාට ගිය එකක් තමයි ආයතන මට්ටමෙන් ආරම්භ වෙන සංඥා. රූප සංඥා, ශබ්ද සංඥා, ගාහන සංඥා, රස සංඥා.
ඔව් ඒ
විදිහට. ඔව්. ඒත් ඒ සංඥාවත් මිරිඟුව.
ඒකත් මිරිඟුව.
ඔකට තමයි ආයතන මට්ටමේ දකින්න.
ආයතන සංඥා.
ඔව්. ඒකට අපි තේරුම් ගන්න ඕන මේ ආයතන පහටම ආරම්භ දෙන්න පුළුවන් සංඥා විතරයි. ඊට වඩා දෙයක් කරන් දෙන්න බෑ. සංඥා කියන්නේ මිරිඟු ස්වභාවය. තර් මිරිඟු ස්වභාවය නොදන්න කමටයි අපි එළියේ රූප පිහිටවන්නේ සංඥාව දැකලා. වතුරට එබෙන බල්ලා ඕකනේ කරන්නේ. එහෙන් සංඥාවක් කරන් දුන්නා. ඒ මිරිඟු ස්වභාවය මිරිඟුව මිරිඟුව කියලා දන්නේ නැති හින්දා රූපයක් පැනෙවුවා. තියනවා කියලා හිතුවා. බල්ලෙක් ඉන්නවා කියලා
හිතුවා.
හරි. එතනිනුත් පුළුවන් ධර්මය දකින්න. බලනවා. තතර උන්නාබ බ්‍රහ්මණය අහපු ටිකේ තියෙනවා ඔය පැත්ත. ආයතන ඉන්ද්‍රිය පහ. ඒගොල්ලන්ට පුළුවන් සංඥා රන් දෙන්න විතරයි. ඒවා ඒවයි අරමුණු භුක්ති විඳින්න බෑ ඒගොල්ලන්ට. මේ ඒගොල්ලෝ සංඥාවක් අරන් දෙනවා විතරයි. කාටද? මනස. මනස තමයි සංඥාව උදව් කරගෙන හිතන්නේ. රූප සංඥා හරි ශබ්ද සංඥා හරි උදව් කරගෙන එයාගේ පෙර අත්දැකීම් ටික දාන්නේ මනස. ආයතන වලට බෑ එහෙම මුකුත් කරන්න. ඒගොල්ලන්ට පුළුවන් සංඥා රන් දෙන්න විතරයි.
මගේ හිතට වතුනොත් මේ කතා කරගෙන නම් දැන් ශ්‍රවණේන්ද්‍රිය උපකරණ පද්ධතියක් සංකල්ප කිව්වේ ඉන්ද්‍රිය අත්යයි. එතනොත් සංඥා රන් දෙනවා. ඒ සංඥා පිළිබඳව අපිට පුළුවන් මනස සත්‍ය පැහැදිලි කරන දෙනවා මෙන්න මේකයි කියලා. එතකොට විඥාන සම්බන්ධ නැත්නම් ජෛවීයක සම්බන්ධයක්
නැහැ. ඒ උපකරණ ටික මෙහෙම තේරුම් ගන්න. මේ කණ්ණාඩිය ගත්තත් උපකරණයක්. ඒක උපකරණයක්. ශ්‍රවණයේ රූපාංගෙත් මේ කණ්ණාඩිය උපකරණ. උපකරණයට පුළුවන් අර පරාසය පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න විතරයි.
නැගිටිනකොට
අපි දුරබලන කණ්ණාඩියකින් බැලුවත් ඔය වගේ වැඩක්.
ඒ ක්‍රියාවමයි සිද්ධ වෙන්නේ.
ඒ ක්‍රියාව එහෙම්මම සිද්ධ වෙනවා අර පරාස ගොඩක් වෙනස් කරනවා. දැනට අහු වෙන ටික ඊට වඩා තියුණු කරනවා නැත්නම් වැඩි කරනවා. එහෙම දෙයක් කරනවා නිසා
ඒ ටික කෙරෙනවා. ඒක තමයි මට ඕනේ කියලා මනසට සම්බන්ධ වෙනකොට යම් රූපයක් ප්‍රතිබිම්බයක් එතෙන්දී ඊට වඩා කාර්යයක් ඉන්ද්‍රිය තුලින් සිද්ධ වෙනවා නේද?
ඉන්ද්‍රිය කියන්නේ මොන ඉන්ද්‍රියද? මන ඉන්ද්‍රියද? අනිත්
නෑ කර්ණේ කර්ණේ තන කියන කම
නෑ. ඒ මේ පහම දකින්න උපකරණ පහක් කියලා.
ඒකද කියන්නේ? ඒක තමයි මම
දැනගන්න ඕනේ කොහොමද උනේ. ඇහැ කියන්නේ තනිකර කැමරාවක් විතරයි. කන කියන්නේ හරියට රේඩියෝ එකක් වගේ. දැන් අපිට දැන්
ඒක විඥාන
දැන් මෙතන රේඩියෝ දැන් මෙතන රේඩියෝ තරංග තියනානේ. අපිට ඇහෙනවද? නෑ. රේඩියෝ එකක් අරන් දැම්මොත් නේ සම්පතේ ඔන්න ඔය වගේ වැඩක් තමයි කණයක්. කණ කියන උපකරණේ රේඩියෝ එකක් වගේ. ශබ්ද තරංග ටික ශබ්ද කරලා අපිට උපද්දලා දෙනවා. හැබැයි එයාට ගෝචර ටික විතරයි යට ගන්න පුළුවන්. එයාගේ හැකියාව අනුව. හරි? ඒ හැකියාව අනුව උපද්දන ටික. ඒ ආයතනේ හැකියාවක් තියෙනවා. හරි? ඒ පරාසය අඩු වැඩි කරන්න තව උපකරණයක් ඕනනම් ඕකට හයි කරන්න පුළුවන්. පද්ධතිය තුලින් කරන්නේ මේ කණ්ණාඩියෙන් කරන්නේත් ඒක.
මිරිඟුවට හවටින්
නෙමෙයි දුන්නා. ඔව් දැන් ඒ උපකරණ පහෙන් අරන් දෙන සංඥා ටික තියෙනවානේ. ඒක මං කියන්නේ අද කාලේ අර CCTV කැමරා තියෙන. ඔන්න ඔය කැමරා පහක් දාලා තියෙනවා. අපි මේ කාමරේ ඉන්නවා. හරි තැන් තැන් වල කැමරා දාලා ටීවී පහක් තියෙනවා. දැන් උපකරණයට පුළුවන් ටීවී එක ස්ක්‍රීන් එකේ මොනවා හරි හදන්න විතරයි නේද? ඔන්න ඔය වගේ වැඩක් මේ ආයතන පහෙන් කරන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය. ඒවට අදාළ ඒ ගෝචර භූමි තියෙනවා. ඒකට ආ කැමරාව ફોකස් කරලා තියෙන ටික තමයි එයාගේ ගෝචර භූමි. ඒ වගේ හිතන්න. ඒකට කන කියන එකට ශබ්ද තමයි ගෝචර භූමි. ඇහැට වර්ණ, නාසයට ගඳ සුවඳ. මේ තැන් තැන් පහක් කියලා හිතන්න. මේ පහේ කැමරා පහක් දාලා අපි මෙහි ඉඳන් අර ටීවී ස්ක්‍රීන් දාගෙන බලා ඉන්නවා ඔය පහ දිහා. ඒකට ඒ උපකරණයට පුළුවන් ස්ක්‍රීන් එකේ චිත්‍රයක් ඇඳලා දෙන්න විතරයි.
ප්‍රතිබිම්බ ආරම්භ
කරනවා. ඔකමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක් විතරයි කියලා.
මනස තමයි ඔක්කොම.
තිත්තානි චිත්‍රානි තතේව ලෝකේ. තිත්තානි තියෙන්නේ චිත්‍ර ගොඩක් විතරයි. තතේව කියන්නේ ඇත්ත தත්ත්වේ. මේ ලෝකේ ඇත්ත தත්ත්වේ චිත්‍ර ගොඩක් විතරයි. තිත්තානි චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක් විතරයි කියලා කියනවා. එනකට සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයන් කාමය කියන්නේ සංකල්ප ගොඩ. චිත්‍ර ටික දෙක. ගැවෝ හැම සූත්‍රෙම මෙතෙන්ට සම්බන්ධයි මේ ධර්ම කරුණ. එකම දේ
පෙන්නන්නේ. ඔව්. නෑ අනිත් අපි කතා කරන්නේ මනස ගැන නම් මනසින් තරව කතා කරපු දෙයක් නෑ
නිකොත්තරක්වත්. මනසට එන්න අනිත් පහ දකින්න ඕන. ඇකනනාසය දිය ශරීරය කියන ටික පිරිසිඳ දැකීම තුලින් තමයි ඒගොල්ලන්ට මුකුත් කරන්න බෑ සංඥාවක් කරන්න.
ඒක තමයි මධ්‍යගත ආයතයක් වගේ තියෙන මනස.
එතකොට ඒක තමයි අහන්නේ අර බ්‍රාහ්මණය. මේ පස් දෙනාට මුකුත් කරන්න බැරි නම් හරි අසරණයි කවුද පිහිටවෙන්නේ? පිළිසරණ කවුද කියලා නේ අහන්නේ. මේ බලන්න එයා කොච්චර මේවා ගැන අවබෝධ කරලාද කියලා. ඒ අවබෝධය තුලින් තමයි මේ ධර්මය දකින්න පුළුවන්. එයාට අනාගාමි වෙන්න පුළුවන් උනේ මේක අවබෝධයක් තුලින් අහන්නේ. අපි නිකන් මේ දැනුමකට ගොඩ ගහගන්න හින්දා තමයි අපිට ඒ අවබෝධය එන්නේ.
එයා
හිතලා දැක්මක් කරගෙනම බලන්න තියෙනවා. ආයතන පහ අසරණයි කියන එක එයා දැකලා තියෙනවා. මොනින්ද නෑන්නේ මෙයාට සරණ වෙන්නේ කවුද? නේද? එහෙම හොඳට හිතන්න පුළුවන් කෙනෙක් හින්දා තමයි ওই ටික අහනකොට අනාගාමි වෙන්න පුළුවන් වුනේ. අපටත් බැරි කමක් නැහැ ඉතින්. එයාට පුළුවන් වුණා.
ඒතර අපි මනසත් අසරණයි.
මනස සසරණයි.
මනසට කිසි දෙයක් ඕනේ.
ඔව් දැන් ඒ මනස ගැන හිතනකොට අර පහ අයින් කරලම ඕන. එතන ඒ පහ පිරිසිඳ දැක්කනම් ඒ පහ අයින් වෙනවා. ඒගොල්ලන්ට මුකුත් කරන්න බැහැ. මනස පිරිසරණ නැතුව. අපි ටීවී කැමරා ටික හයි කරලා තිබුණාට බලන්න කෙනෙක් නැත්නම් නේද? ඒක කිසිම වැඩන්නේ.
ඒක තුන පොකසල ධනක් නැත්තම වැඩකුත් නැන්නේ.
ඔව් කවුරු හරි ওই ටික බලන්න නැත්නම් කැමරා හයි කරලා තිබුණාට වැඩක්
තියෙනවා.
ඒක තීරණ දෙන්නේ නැත්නම් නේද? එතකොට අන්න මනස කියන කෙනා ඉන්නවා නැත්නම් අර වයින් වැඩක් නැහැ. ඒගොල්ලන්ට මුකුත් ඒක තිබුණා කියලා වැඩක් නැහැ. කවුරුත් බලන්නේ නැහැ. ඒක මනස ඉන්නවා. මනස තමයි පිළිසරණ වෙලා. ඔන්න ඔය මට්ටම දැක්කොත් අර ආයතන පහෙන් මිදෙන්න පුළුවන් ඇත්තටම. මිදෙන්න කියන්නේ ඒගොල්ලන්ට කිසි වැඩක් කරන්න බෑ. සංඥා ටිකක් අරන් දෙනවා ඇරෙන්න. ඒ අරන් දෙන්නේ මොකද්ද කියලා අඳුර ගන්නවත් බෑනේ. ඒකයි අසරණයි කියන්නේ.
ඒ සංඥා ටිකක් මිරිඟුවක්.
ඔව්. ඔව් ඒක දැන් අර මනස දැනගන්න පැත්තෙන් ඒක ඉන්නවා. දැන් මනසත් මේගොල්ලන්ගෙන් මේවා භුක්ති විඳට මනස මුලා වෙනවා. මනස ඇත්ත ඇති ඇති දකින්නේ. ඒකට තමයි අපි දැන් ආයි ධර්මයේ උදව් කරගන්නේ. දැන් අපි මනසේ දැන් අර පහ පස් දෙනාට මුකුත් බැරි වුණාට මනස ඉන්නවනේ. යාට පුළුවන් ඔක්කොම කරන්න කියන වට වෙනින්. නේද? එයා අසරණ බව දන්නේ. ඔකට තමයි ධර්මයේ උදව් වෙන්නේ. බුදු කෙනෙක් වාගෙන මේ දේශනා කරන ටික. ඒතර මනසෙත් අසරණ බව දැක්කොත් තමයි එයාට පිරිසරණ කවුද කියලා හොයන්නේ. ඒ සතිය කියන එක උත්තරේ දීලා තියෙනවා. ඒක එක පැත්තකින් බලත හැකි අපේ සිහි
මොද සත්‍ය සාධකයක් විතරක්
නෙවෙයි. ඒක තමයි නුවණින් හොයන්න ඕනේ. එහෙම හොයන්න ඕනේ. දැන් කියපු පළියට පිළිගන්නේ නැතුව විමර්ශනය කරලා බලන්න. ඔව්. එහෙනම් බැලුවත් නැහැ අවබෝධ කරන්න පුළුවන්. නිකම්ම උත්තරේ අහගත්තට අවබෝධ වෙන්නේ නැහැ. ඒක තමයි අපේ වෙනස. දැන් ඔය සූත්‍රම අහනකොට කී දෙනෙක් මාර්ගඵල ලැබුවද? අපි ඕක අහනවා. මොකද අපි ඕක නුවණින් විමසන්නේ. පුරුදු වෙන්න ඕන හැම තිස්සම ඔක එක එක පැත්තෙන් හොයන්න ඕන. ඒක ඔකේ හොයාගන්න තියෙන ඇත්තටම දැන් මනසට සතිය කියන එකට යන්න කලින් මේ ටිකම දැක්කොත් ඔතන තියෙනවා ඇත්තටම ආර්ය මාර්ගයට වැටෙන්න ඕන ටික. ඒගොල්ලෝ සෝවන් වෙන්න ඕන ටික තියෙනවා. සක්කාය දිට්ඨියට දෙන්න ඕන දර්ශන. හැබැයි හොඳට මේ ආයතන පහට මුකුත්ම කරන්න බෑ කියන මට්ටම හොඳට වැටහෙන්න ඕන.
මනස ගන්නම සංඥා කොට සංඥා කියන්නේ දිවිව මෙරුව කියන්නේ බොරුව.
ඔව්. ඔක දැන් නුවණින් කිව්වට දැක්මක් වෙලාද කියන එක තමයි ප්‍රශ්නේ. මම අපිට මෙහෙම දෙයක් වෙනවා කියලා නිකන් හිතා ගන්න පුළුවන්. නේද? ආයතන පහෙන් අරන් දෙන්නේ සංඥා ටිකක්, ඒ ටික මිතුවක් කියලා අහලා තියෙනවා. එහෙනම් මනස මුලා වෙනවා මෙතන. දැන් මිරිඟුව හැටියට දකින්න නැතුව ඒවට දේවල් හදලා බාර අරගෙන නවත්තලත් නැහැ. ඒ ටික එළියනොත් ගින් තියලා. හිතේ හදන ටික එළිය තියනවා කියලා දැඩිව විශ්වාස කරනවා. අර වතුරට එබෙන බල්ලා වගේ. නේද? අපි හරියට දැක්කොත් අපිත් නිකන් වතුරට බුරන බල්ලෝ වගේ නේද කියලා පෙයි මේ ආයතන වලට රැවටිලා ඉන්නකොට.
ඉල්ල වෙන සංඥා සත් හරියට දකින්නවල කියන එක නේද? සංඥා කියන එකම නිරිද්වාර්ථය. නැත්නම් සංඥා ලැබෙනවා පංචේන්ද්‍රයන් හරහා ආයතන හරහා. ඒ ලැබෙන සංඥා වල සත්‍ය තත්ත්වයම මිත්‍යා තත්ත්වෙ පිළිබඳ අවබෝධයක් දැක්ම නේද ලබන්නේ නැත්නම් හැම එකක්ම මිලිකක්ම කියලා කියනත්
බෑ. ඒ ලැබෙන සංඥාවේ රූපයක් තියනවාද?
ඔව්.
දැන් අපිට ඇහෙන්නේ සද්දයක් කියලා හිතන්න.
දැන් මිරිඟුව කෙනෙක් ඉස්සෙල්ලා තේරුම් ගන්නවා මිරිඟුව කියන්නේ මොකක්ද කියලා නේද?
ඔව්. දැන් මිරිඟුව කියන්නේ වතුර නෙමෙයිනේ.
නෙමෙයිනේ.
හැබැයි වතුර වගේ කියලා පෙන්නනවා.
වතුර වගේම අපි රැවටෙන්නේ.
වතුර වගේම කියලා පෙන්නන ගතියක්.
නෑ එතන නැත කියන අර්ථයෙන් වෙනවනේ.
නැත්තේ වතුර. මේ වතුර වගේ පෙන්නන ගතිය තියෙනවා. නේද? දැන් රූප නැති වුණාට රූප තියෙනවා වගේ පෙන්වන්න කරන මට්ටම
තියෙනවා.
හැම සංඥාවෙම තියෙනවා රූපයක් තියෙනවා කියලා කියන මට්ටම. අපි ඇත්තටම රූපයක් තියෙනවා කියලා බාරගත්තොත් අර මිරිඟුවට අහු වුණා. මිරිඟුවේ ඇත්ත ඇති හැටි දැක්කිනවා. වතුර තියෙනවා කියලා හිතුවා. වතුර වගේ පෙන්නන ස්වභාවය තියෙනවා. නේද? මිරිඟුව අවබෝධ කරගෙන තියෙන කෙනා දන්නවා ඔය වතුර වගේ පෙනුනට වතුර නෑ. ඒතර මෙතන සංඥාව අවබෝධ කළොත් එන නුවණ තමයි රූප වගේ පෙන්නුවට රූප නෑ. රූප පිහිටලා නෑ අපේ ওই මුලාව.
ඒක
දැක්කොත් ප්‍රතික්‍රියා දක්වන්නේ. අපි මිරිඟුව ඔය පේන්නේ කියලා දැක්කොත් වතුර හොයන්න දුවන්නේ නෑ නේද? නේද කොච්චර තිබුණා ඔබ ඉන්නේ මිරිඟුව නම් ඔය පස්සේ යන්නේ දැන් තිරිසන් සත්තු එහෙම නෑ දුවනවා අර මෝ එහෙම කාන්තාරේ දුවනවා
මමත් දවසක් හුදෙටම රැවටුනේ ඉතින්
ඒ ළඟට ගියාම තමයි දැනගන්නේ ඇත්ත ඒක තමයි. දැන් ඒක තමයි අපිට ඒ උපමා තේරුම් ගන්න උපමාව දැනගෙන ඉන්න. එතකොට ඊ බුදුරජාණන් වහන්සේ මේ සංඥාවට මිරිඟු උපමාව දෙන්නේ කියන එක තේරුම් ගන්නවා. සංඥාවේ තියෙනවා මිරිඟු ස්වභාවයක්. ඒ කියන්නේ මෙතන අපේ තේරුම් ගන්න ඕන රූප තියෙනවා කියලා පෙන්නන ගතියක් තියෙනවා.
ගතියක් තියෙනවා. ඒක එහෙම දෙයක් නැහැ.
ඔව්.
ඒක
බොරුවක්. ඇත්ත ඇති හැටි නෙමෙයි. ඔක තව සූත්‍රවල තියෙනවා මේ සාමාන්‍ය කෙනා පෘථග්ජනයා ඉන්නේ මුසාව මුලාවක මුසාවක් කියලා. සාමාන්‍ය කෙනාට ඇත්ත රහතන් වහන්සේට මුසාව. සාමාන්‍ය කෙනාට බොරුව රහතන් වහන්සේට ඇත්ත. එහෙම පෙන්නන ඒ සූත්‍ර තියෙනවා. ඒකයි ඒ හැම එකෙම දැන් කියන්නේ මේ කරුණ නේද කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දැන් ඔය මේ ඔය අලුත් දේශනා ටිකේ තියෙන සුදස්සන හැමදෙරෝ ගන්නවා හරි ලස්සන උපමා ටිකක්. නේද දැන්
ඔව් ඒක තමයි උපමා දේව
නෑ ඒවනම් මේ ළඟදී අපට තේරෙන උපමා. එකක් තමයි අන්න
ඔතනලෝකෙට ටිකක්.
දැන් ඔකේ ලස්සන උපමාවක් ගන්න ඕන බිත්තියක් හදනවා කියලා හිතන්න කියනවා. කොහොමද බිත්තියක් හදන්නේ? ගඩොල් වැලි සිමෙන්ති දාලා බදාමනලා නැදම් බිත්තිය බඳිනවා කපරල් කරන පුණු ගාලා රෝමය. ඊට පස්සේ කියනවා අපි චිත්‍ර ශිල්පියෙකුට ඇවිල්ලා චිත්‍රයක් අඳින්න. කාගේ හරි ෆොටෝ එකක් අඳින්න. හරි. දැන් බිත්තිය දකින කොටම මොකද
වෙන්නේ?
ඔව්. නෑ අපි අඳුර ගන්නවනේ කෙනා. දැන් ඕන්න අපි හිතමු ධර්මපාලතුමාගේ චිත්‍ර මේක දකින්න අන්න ධර්මපාලතුමා කියලා දැන් අඳුර ගන්නවා. අඳුරගත්තු ගමන් අපිට හිතට එනවා ධර්මපාලතුමා ගැන. ඈ ඒ උතන තියෙනකොට අපි තරහකාරයෙක්ගේ චිත්‍රයක් තියෙන්නත් පුළුවන්. එයා දැක්ක ගමන් මෙහෙන් තරහාරගෙන. දැන් අපි ඕක බලලා තරහ ගත්තොත් කෙලෙස් ඇති වෙනවද නැද්ද? කර්ම කරනවද නැද්ද?
කරනවා.
ඕක සිහි වෙන වෙලාවේ අපි මැරුණොත් එහෙම. අපායි යයිද නැද්ද? යනවා.
මෙතක දිනක account ඔක්කොම ඉවරයි. ඔව්. ඒක
දැක්නේ.
ඔව්. දැන් බලන්න එතන තිබුණේ අර ගඩොල් වැලි සිමෙන්ති ගොඩක් විතරයි. නැත්තම් චිත්‍රය ඇඳපු තින්ත ටිකක් විතරයි. ඕක ඇති වුණා අපිට මෙහෙන් කර්ම සකස් කරගෙන අපායේ යන්න.
මේ දේශ සාගත සිටින එක.
ඔව්. ඒක සිද්ධ වුණේ කොහමද? ආයතන මොනවද?
චක්කු.
ඇහැයි මනයි මොකද? චක්ක ආයතනේ මන ආයතනේ. තේනව නේද?
ඒකට සසල කොච්චර බයද කියලා හිතන්නේ.
මේ මේ සුළු දෙයට පුළුවන් අපිව අපායේ ගෙනියන්න.
දැන් අපි අයක දැක්ක කෙනෙක් සඳේකව සද්දා උපත්
වෙන පින්තූර එක. ඒක මේ සුබිත හේතු වෙනවා නේද? දැන් අන්න ඒ වගේමයි ඔක හරියට තේරුම් ගත්තොත්. මේ ගඩොල් වැඩි සිමෙන්ති තියෙන තැනක අපි කෙනෙක්ව හදාගෙන, එයාගෙන තරහ අරගෙන අපායේ යන්න පුළුවන් වුණා. ඔය වගේම තමයි අපි ඇත්තට කෙනෙක් දකින්න කොටත් සතර මහා ධාතු නැත්නම් කෙස්ලම් නියදත් තියෙන තැනක අපි කෙනෙක්ව හදාගෙන ඕක ඇටි අපිට අපාය හැරි දිව්‍ය ලෝකෙ හැරියන්. එතනක් තියෙන්නේ ආයතන මොනවාද? ඇහැයි මනසයි. දැන් ඒක හිතන්න ඕක කියන දැන් වීඩියෝ කැම් වීඩියෝ එකක දැක්කත් ඔච්චරයි. ෆොටෝ ඇල්බම් එකක දැක්කත් ඔච්චරයි.
ඒක ප්‍රධාන සාධකයේ වෙන්නේ තමන්ගේ පෙර යා සම්බන්ධිත දේශීය හෝ
දැන් මොකක් හරි දැන් ඉස්සෙල්ලා මේ
ඇහැයි මනයි අතරට
මේ සම්බන්ධය හොයාගන්න රැවටෙන තැන. රැවටෙන්නේ මොනව හින්දාද කියලා පස්සේ ඉතින් වෙනම හොයාගන්න තියෙනවා. ඉස්සෙල්ලා රැවටෙන බව දැනගන්නවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි රැවටෙන බව දන්නේ. නේද? දැන් ඒක චිත්‍රය දැකලා හිතෙන් කර්ම හදලා අපි දුක් විඳින්න පුළුවන්. අපි ඇත්තට කෙනෙක් දැකලා දැන් ඒක චිත්‍රනේ. ඇත්තට කෙනෙක් දැක්කනම් හරි කියලානේ හිතෙන්නේ. ඇත්තට කෙනෙක් දැක්කත් අර සිද්ධිය නේ. මොකද මේ ඇහි කරන මුලාවයි මනසෙන් කරන මුලාවයි. ඔය දෙක අඳුරගත්තේ නැත්නම් ලෝකෙට අහු වෙලා
සසරේ යාව කියන්නේ ඒක
තමයි. මම ඕක කෙටියෙන් කිව්වේ දැන් වෙලාව මදි හින්දා මම හිතන්නේ අපිට නවත්තන්න වෙනවා.
ඔය ටික හොඳයි තින්නේ මොනවද ඔච්චර
ධර්මයේ දකින්න ඔය ටික ඇති.
යථා භූත ඥානෙ.
ඔකේ එතකොට මේ CD වලත් තියෙන අපේ සාකච්ඡා ඔන්න